අද අපි භාවනාවට තෝරගත් ආනින්ජ සප්පාය සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එක්කලකි භාගතුන් වහන්සේ කුරුරට කම්මස්ස ධම්ම නම් වූ කුරුරට වැස්සන්ගේ නියංගමක්යේද එහි වැඩවසන සේක. එකල්හි වනායි භාගතුන් වහන්සේ භික්ෂූන්ට මහන්නේ කියා කතා කළ සේක. පින්වතුන් වහන්සේ ඒ භික්ෂූ භාගතුන් වහන්සේට උත්තර දුන්නා. භාගතුන් වහන්සේ මේ වදාළ මහන්නේ කාමයෝ අනිත්‍ය හිස්සය විනාශවන්නාහුය විනාශන ස්වභාවයත්තාහුය. මහන්නේ මේ මායාවකින් කරන ලද්දක් වැනි අඥානියන් විසින් මගේ කියනු ලබන්නාහු. මෙලොව ඇත්තාව යම් මනුෂ්‍ය කාම ගුණයෝ වෙද්ද පරලොව ඇත්තාව යම් දිව්‍ය කාම ගුණයෝ වෙද්ද මෙලොව ඇත්තාව යම් මනුෂ්‍ය කාම සංඥාවෝ වෙද්ද පරලොව ඇත්තාව යම් දිව්‍ය කාම සංඥාවෝ වෙද්ද මේ දෙකොටස මාරයාට යටත්තේ. මේ මාරයාගේ ස්ථානය වේ, මාරයා දමන කෑම වේ, මාරයාගේ කොටු වේ. මේ කාමයන් අරමුණු කොට සිත් හට ගන්නා වූ දැඩි ලෝභයේද ව්‍යාපාදයේද අන්‍යයන්ට වැඩියෙන් කිරීමේ කේන්ද්‍ර සාරම්භයේද යන අකුසලිය පවතී. ඒ අකුසලිය මේ සාසනී හික්මෙන්නා වූ ආර්ශාවකට අන්තරාය පිණිස හටගනී කියලා. එතකොට බලන්න මෙතන බුදුහාමුදුරුව පෙන්නනවා පාලි භාෂාවෙන් අනිත්‍යා භික්කවේ කාම. කාමය කියන එක අනිත්‍යයි. ඊළඟට පෙන්නනවා මේක තුච්ඡා කියලා. ඒ කියන්නේ හිස්සෙච්ච දෙයක්. මුසා මෝස ධම්ම. මයං කතමේ තම් භික්කවේ බාල ලාපන. බාලයාගේ වචනයකින් සිදුවක් වෙන්නේ කියලා. ඉතින් මතකද අපි ඔබ පැහැදිලි කරලා අර මේ හලිතකානි සූත්‍රය එහෙම කතා හබච්චා ගන්නකොට අපි පෙන්නුව මේ බාලයාගේ වචන වලින් තමයි මේ කාමයන් කියන හරියට ඇති වෙන්නේ කියලා නේද මේ බම්මික සූත්‍රයේදී. එතකොට නැති කාමය ඔයා ඇති කරනවා. ඊළඟට පෙන්නවා මේක බාල ලාපන බාලයාගේ වචනය කියලා කිව්වා. එහෙම කියලා බලනවා බුදුහාමුදුරු දේශනා කරනවායි යේච දිට්ඨ ධම්මික කාම ඉච්ඡ සම්පරායක කාම දැන් තේන කාමය සම්පරායික කාම කියලා කියන්නේ පස්සේ කාමය. ඒක දිට්ඨ ධම්මික කාම සංඥා. කාම සංඥා කියලා කියන්නේ මේ සංස්කාරය නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්ත. ඒක තමයි කාම සංඥාව කියලා කියන්නේ. ඒච සම්පරායික කාම සංඥා පස්සේව උභය මේතා මේ දෙකම මාර දෙය. ඒ කියන්නේ මායයට ඒක යටත් වෙන මායя ගරෙලම් මේක කියන එක. මාරස්ස විසය මාරයාගේ ස්ථානීය වෙන මාරස්ස නිවාපෝ මාරයා දමන කෑම මාරස්ස ගෝචරෝ ඒ කියන්නේ යාගේ රේන්ජ් එක කොටුව. බලන්න ඕගොල්ලන්ට ඇහෙන් යම්කිසි රූපයක් පේනවාද? ඒ රූපේ ඕගොල්ලෝ දැකලා ආස්වාද විඳිනවා කියන එක මාරයක් දන්නේ. ඒ රේන්ජ් එක යාගේ රේන්ජ් එකට වැටලා තියෙනවා. එතකොට දැන් ඒ පුද්ගලයා කොයි වෙලාවක හරි අපේ හිතුම ඔය කො දැන් අපි හැමෝම පිටි මාරගේ ගුගුල් කොටුවේ එළියට පණින්න හදනකොට ආ ඔයා මේකට කැමතිනේ කියලා අරක පොල්ටක් මතක් කරලා දෙන්න විතරයි තියෙන්නේ. අය ආපහු ගුගුල් කොටුවට ඇටනවා. යාගේ රේන්ජ් එකේ තියෙන්නේ ඒක. ඊළඟට මේක පෙන්නනවා මේ පාපක අකුසල මනස අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භාපි. කාරණා තුනක් නේද අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියලා. එතකොට මේ මෙතන පෙන්නන බුදුහාමුදුරු මාණ්ඩියලා ආර ශ්‍රාවකතේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරේ. යම් ditta dhammika kaamiyot යම් samparayika kaamiyot එද්ද යම් ditta dhammika kaama sanya kinubut යම් samparayika kaama sanya kinubut එද්ද තෙල kaama kaama sanya යන දෙක මරුට තැන් වෙනවා. මරුට විශේෂ වෙනවා. මරුගේ නිවාපේ තෙල මරුගේ ගෝචරේ. මේම කාම ගුණයේ විසේ මානසික අවිද්‍යා ව්‍යාපාද සාරම්භයන ලාම කකුසල ධර්මයේ පවත්නාහ. ඒ තුන් කෙලසුන් මේ ශාසනයේ හික්මෙන ආර්ශාවකයාට අන්තරාය පිණිසයි. මම කාම ගුණ ලෝකයේ මැඩපියා දැහැන් අරමු. ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. අදිස්ථාන කොට වාසය කරන්නේ නම් ඊතා ඉහෙක. මම විපුල මහත් කතසිතින් කාම ගුණ ලෝකයා මැඩපවත්වා සිතින් බෝධිපාක්ෂික කර්ම අදිෂ්ඨාන කොට වාසය කරන්නෝ මාගේ යම් සිතේ හට ගන්නා වූ පවිටු අකුසල් වූ අවිද්‍යාව වූ ව්‍යාපාදිය වූ සාරම්භය වූ ද නොවන්නා වූ ඔවුන්ගේ දුරුකිරීමේ මාගේ සිත කාමාවචරණ වූ අප්‍රමාණ වූ මොනවට වඩන ලද්දා වූ සිතක් වන්නේ සිතෙන්නේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුලකට වාසය කරන්නා ඔහුගේ සිත රහත් බවට හේතු විදර්ශනාවේ හෝ ධ්‍යානයට හේතු සමාධියෝ පාදී මනා බැහැදී ඇති කල්ලි මේ භවයම කම්පා නොවන ධ්‍යාන සමාධියට හෝ පැමිණීම ප්‍රඥාවෙන් හෝ මිදේ. නොහොත් ශරීරයගේ මිදීමේ මරණින් මත්තේ යම් කාරණයකි ඒ භික්ෂු උපදින්නා වූ විපාක විඥානයක්ේද ඒ කුසල චතුත්ථ ධ්‍යානයට සමාන වූ යන්නේ යන මේ කාරණය ඇත්තේ. මහණනි මේ පළමුවන කෙලසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබෙනවා. එතකොට ඔබේ පාලි භාෂාවෙන් බැලුවොත් පෙන්නන අප්පමාන සුභාවිතා කියලා. සුභ කියන විමුක්තිය තමයි මේ කියන්නේ. සුභාවිත වූ සිතක් ඇති වෙනවා කියලා. එතකොට මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ අපි හැමෝම ඉන්නේ මාරවි පොබු කොට. මේ විෂ්ණු වහන්සේ කල්පනා කරමු මේ කාම කාම සංඥා සම්පරායක වේවා ඒ දිට්ඨ ධම්ම වේවා මේවයි මට ඇති වෙන්නේ මොකද අභිජ්ජා ව්‍යාපාද සාරම්භ මම මේ ගෝල් කොටුවෙන් පැන ගන්න දැන් ඕගොල්ලෝ දුකටපත් වෙලා තිනකොට හිතනවනේ මම කොහොම හරි මේකෙන් ගැලවෙනවා කියලා අන්න ඒ වගේ අපි ඔක්කොම මේ මාරයේ කුකුල් කොටුවේ ඇතුළේ ඉන්නවා කියලා දැනගෙන මේ කුකුල් කොටුවේ මම එළියට පැන ගන්නවා කියලා තමන් දැඩි ලෙස අදිෂ්ඨානිය ඒක තමයි මේ පෙන්වන්නේ ඒ අදිඨාන් ගිරීමෙන් තමන්ට පුළුවන්කම තියෙනවා මේකෙන් පැන ගන්න එතකොට මේක මේ තේරුම් ගන්න අපි ඉස්සෙල්ලා මේ ඩයග්‍රෑම් වලට යමු. ඉතින් අකනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේට පෘථග්ජිතාය පල කරන මේ ඩයග්‍රෑම් අපිට ලබා දුන්නට පළමුවෙන් අපි දෙවෙනි ස්ලයිඩ් එකට යමු. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ කාමයේ කියන එක අපි දන්නවා මොකද්ද කාමයේ කියන්නේ මේ ලෝකේ ලස්සන විසිතුරු වෙච්ච දේවල් නෙවෙයි නේද? සංකප්ප රාගෝ පරිසස්ස කාම. ඉතින් බලන්න මේ ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පේනවා මේ සුභයි සුඛයි අත්තා කියලා ගත්තා. ඒකෙන් ඔයගොල්ලෝ ගැහුවා ප්ලෑන් එක. මේ සංකප්පේ නේද? මේ ප්ලෑන් එක ගැහුවට පස්සේ අන්නේ සංකප්පේට රාගය ඇති වෙලා තමයි මේ කාමයේ කියන එක ඇති වෙන්නේ. සංකප්ප රාගෝ පරිසස්ස කාම. එතකොට එහෙනම් ඔයගොල්ලන්ට පේනවා මේ සංකප්පේ කියන එක නිකන් නෙමේ ඇති වුණේ. සුභ වුණා සුභයට නිත් එක්කා වෙලා සුඛ සුඛ වෙලා අත්තා වෙලා එහෙමනම් මේක සමුදේ ධර්මයක් දෙනවා සංකප්පේ ඉතින් සමුදයක් තියෙනවනම් අස්තංගමයක් තියෙනවා අන්න එහෙමනම් ඔයගලන්ට පේනවා මේ කාමයේ කියන එක අනිච්චාවික වේකාම බුදුහාමුදුරුවෝ පෙන්නේ මේකයි මේකේ සමුදයක් තියෙනවා අස්තංගමයක් තියෙනවා එහෙනම් අනිච්චාවික වේකාමා කියන එක ඔයගලන්ට එතන වැටහෙනවා එතකොට ඔයගලන්ට මතකයි මේවා අපි හේතු වශයෙන් බැලුවා මේ සුභයි සුඛයි කියන්නේ ඒ කබලින්කාර ආහාරේ නිමිත්ත වශයෙන් හින් බැලුවා දැන් ඊළඟට අපි යමු 2B කියන ඩයග්‍රෑම් එකට මේ 2B කියන ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පේනවා දැන් ඔය අපි මෙතන තමයි මේ පෙන්වා දෙන්නේ ඔය ස්ටෙප්ස් ටික හැම රවුමකම තියෙනවා ස්ටෙප්ස් හතක් මතකද රවුමක් කියන්නේ අර රාග සල්ලේක අපි කරකවනවා කියුවේ නේද? ඒ හැම රවුමකම ස්ටෙප්ස් හතක් තියෙනවා. ඉතින් ඒ රවුම් වල එක එකව තමයි ඒ සිග්නිෆිකන්ට් වෙන්නේ, වැදගත් වෙන්නේ. එතකොට ওই ස්ටෙප්ස් හත හඳුනා දීම තමයි අපි මෙතෙන් පළවෙනියෙන්ම කරන්නේ. දැන් ওই මොකක් හරි දැකපු ගම ඒක එක මේ මිනිස්සේ දැකපු ගම එක පාරටම අපි ගන්නවා ඒක සුබයි කියලා. ඒ බලන්න අර බල්ලා අර මස් කට්ට කියන එක දාපු ගම එයා මොකක්වත් හිතුවේ නැහැ දුවගෙන ගිහිල්ලා එක ගත්තා නේ ඉවල්ලලවත් බැලුවේ ඒ කියන්නේ අර කරකවන ගමන් අපි බැලුවා අපිට ඒක සුබයි කියලා අපිට ඒ කතාව එනවා ඒක තමයි මේ පෙන්වන්නේ පළවෙනි ස්ටෙප් එක කියලා කියන්නේ මේ පරාමාසයේ ඇතුලේ තිබිලා ඒක ඇදිලා එනවා ඉදන් සත්‍යා බිනිවේශ කාය ග්‍රන්ථේ දන්න සුබයි කියලා ගත්තා පළවෙනි ස්ටෙප් එක ඒක තමයි දැන් බලන්න අර මොකක් හරි එකක් දැක්ක ගමන් ඇදිලා එන්නේ එයාගේ ඇතුළේ තිබෙච්ච හින්දා දැන් බල්ලව කර දුගෙන හිටියට පණුවන් ඔබ දුගෙන යන්නේ නැහැ නේ අන්න ඒ වගේ තමන්ට පේනවා අර යාගේ ගතිය තියෙනවා මස් කට්ටනම් මම බල්ලගේ තියෙනවා ඒ ගතිය. එතකොට දැන් ඒ වගේම තමයි මිනිස්සු තව මිනිස්සෙක් දැක්කම එයා හරි ලස්සන එක පාටම මෙයා හරි ලස්සන නැහැ කියලා බියුටි කියලා ඒ ගන්නවා කියන එක තියෙන එක තමයි මේ පෙන්නන්නේ. ඇතුළත විල තමයි ඒක. ඒ ස්වභාවට පස්සේ අන්න ඒක අපිට ඒක ස්පර්ශ කරන්න පුළුවන් නම් අපිට අන්න නිත්‍යයි කියන එක ඇති වෙනවා. එතකොට ඒක තමයි මේ දෙවෙනි කාරණේ තමයි ස්ටෙප් දෙවෙනි ස්ටෙප් එක තමයි නිත්‍යයි කියන එක. මතකද කට්ලට් තියෙන කට්ලට් පිඟාන එක පාටම උගුළු දැක්ක දැකම කවුරු හරි අරගෙන ගියා නම් ඒක කිසි වැඩක් නැහැ නේද? අපි කට්ලට් තිනවා කියලා ස්පර්ශ කරන්න පුළුවන් නම් ඔන්න තමන්ට නිත්‍යභාවයක් කියන එක ඇති වෙනවා. ඒ නිත්‍ය වුණාට පස්සේ ඔයගලන්ට පේනවා මෙතන මේ රේඛාවක් ලකුණු වල තියෙනවා. ඒ රේඛාවේ ඔයගලන්ට පේනවාද මේක লীලා තිනවා කියලා කාමරාග අනුසය කියලා. එතකොට දැන් මම මේ කාමරාග අනුසය තමයි මෙතන මේ ලකුණු වෙලා තියෙන්නේ. මෙතන මේ ග්‍රීන් පාටට තිබෙනා වූ රේඛාවේ ඉඳන් දකුණු අත් පැත්තට ගිහිල්ලා පහළට නිත්‍ය කියලා ඇවිල්ලා මෙහෙම ත්‍රිපීසියම් වගේ එකක් තියෙනවා නේද? ඒක තමයි මේ කාමරාග අනුසය ඒරියා එක. ඉතින් දැන් බලන්න මේ සුබේට නිත්‍යයි කියලා එකතු කරාම මොකද වෙන්නේ? අපිට සුඛයි කියන එක එනවා. අර කට්ලට් තිනවා කියන එක වාගේ ආවා ඒකත් එක සුඛයි. දැන් බලන්න මේ රේඛාව දික් කරාම කොහටද යන්නේ? ඒක යන්නේ සංඥාවට නේද? මේ රේඛාව දික් කරාම සංඥාවට. එහෙමනම් සංඥාව කියන එක සුඛයි. දැන් මෙතන මේ සුබේට නිත්‍යකවල සුඛයි කියලා සංඥාවක් අපිට ඇති වෙනවා. අන්නේ සුඛය තමයි තුන්වෙනි කාරණාව. දැන් බලන්න මේ වේදනාව සුඛයි. මේ සංඥාවෙන් සුඛයි කියලා අර්ථය දුන්නාම වේදනාව සුඛයි. එතකොට දැන් සංඥාව සුඛයි කියලා තුන්වෙනි ස්ටෙප් එක ඒක. හතරවෙනි එකද වෙන්නේ මොකද්ද? ওই සුඛය පරාමාසය කරා ඇතුල් වෙනවා. බලන්න මේකෙන් හරියට පම් කරනවා වගේ නේද? මේ පැත්තෙන් සුඛයි කියලා දැම්පහම අර සුභයි කියන එක අර පැත්තට ගිහිල්ලා තියෙන අර්ථය පස්සට පේනවා නේද? දැන් සුභය වෙලා තමයි නිත්‍ය වෙලා සුඛ වුනේ. එතකොට දැන් මෙහෙන් පරාමාසයට තල්ලු වෙනවා. නේද සුඛයි කියලා. දැන් මේක තමයි හතරවෙනි ස්ටෙප් එක අපි ගන්නවා මේක පරාමාසයට ඇතුල් වීම කියන එක. වරදවා වටහා ගත්තා සුඛයි කියලා. ඒක වුණාට පස්සේ මෙතනින් පල්ලෙහාට මේ බයාගතිය දක්වා රේඛාවක් ඇඳලා නේ. අන්නේ රේඛාවට තමයි වැටෙන්නේ අත්තා. ඒක තමයි පස්වෙනි ස්ටෙප් එක. අත්ත self කියලා එනවා. ඒක තියෙන මේ දෙක අතර පරාමාසය භාග්‍ය අගතියයි අතර තමයි අත්තා කියන එක. දැන් මේක ඔය විදිහට අත්තා කියන එක ආවට පස්සේ දැන් මෙන්න මේ රේඛාව තියෙනවා නේද? භය අගතිය ඉඳන් වේදනාව දක්වා තියෙන එක. අන්න ඒක තමයි දික්ටි අනුසය. මේ රේඛාව තමයි දික්ටි අනුසය. මේ දික්ටි අනුසය රේඛාවෙන් දැන් පෙන්වන්නේ මොකද්ද? දැන් බලන්න සුඛය පරාමාස වුණා ඒක නිසා අත්තා. අර කුණුවම ගෙඩිය කෑවා කාලා කෑවහම මට සුඛයි එකෙන් අත්තා කියලා අදාගත්තා. දැන් අන්නේ සුඛ කියන කතාව මේ දිට්ඨි අනුසය තුලත් තියෙනවා නේද? අර අත්තත් එක්ක ඇවිල්ලා මේක ඇතුලේ තියෙනවා. එහෙනම් බලන්න මේ රේඛාව දික් කරන් කොහටද යන්නේ? කබලින්කාර ආහාරයට. දැන් එහෙනම් ඔගොල්ලෝ කියන රූපේට සුඛයි කියලා. රූපේ සුඛයක් නැහැ නේද? රූපේ තියෙන ලස්සන බියුටි එකක් සුභයි කියන එක. දැන් ඉතින් අපි මේක සුඛයි කියලා කියනවා. ඉතින් ඕක තමයි අර පෙන්නන්නේ රූපකාය අධිවචනිය කියලා නේද? රූපයට කියනවා සුඛයි කියලා. නැති එකක් තමයි මේ පනවන්නේ. දැන් ඉතින් මේ සුඛය කියන එක දැන් අපි 6 වෙනි ස්ටෙප් එක තමයි අපි මේ ඔය දික්ටි අනුසය කියන එක තමයි 6 වෙනි ස්ටෙප් එක. ඒකෙන් උනේ මොකද්ද? රූපයට සුඛයි කියන එක ආවා. දැන් ඊට පස්සේ ඔයගොල්ලන්ට ඇති වෙනවා නන්දිය. එයා මේ පැත්තේ තියෙන නන්දිය මතකයිද නේද? එතකොට නන්දිය කියන එක තමයි හත්වෙනි කාරණේට එන්නේ. අන්න ඕක තමයි ඔය ස්ටෙප්ස් හතර. එතකොට දැන් ඔයගොල්ලන්ට මතක ඇති අර පෝතලී සූත්‍රය අපි හිම් කළා. ඉතින් පෝතලී සූත්‍රය කරායින් පස්සේ ඒකෙන් මේ තමන්ට මේ අර පළවෙනි රෞමියම තියෙන ඔය සුභයි කියලා ඇදෙන එකනේ. දෙවෙනි අදත්තාදානියත් එක්ක නිත්‍යයි නේද? ඒ වගේ ඇවිල්ලා තියෙන එක එක රෞමියද සිග්නිෆිකන්ට් වෙන්නේ අත තිබුණාට ඒකේ වැදගත් වෙන්නේ සිග්නිෆිකන්ට් වෙන්නේ ඒ රවුම් වල හැටියට තමයි. එතකොට ඔය ස්ටෙප්ස් අත උගුල ඉගෙන ගත්තා. අනිත් අතට ගත්තාම දැන් අපි ওই කාම සංඥා කියලා කියනවා නේද? දැන් මේ කාම සංඥාව කියන එකත් මේකෙ පෙන්වන්න පුළුවන්. මේ වේදනාව හරහා මෙන්න මේ හරිය තියෙන ජරාව නේද? ඉතින් ජරා වේදනා රේඛාව එහෙම දික් කරා මෙතෙන්ට එනවා මේ අසම්පජාන කාරීත්‍ය කියලා දක්වා මෙතෙන්ට එනවා. එතකොට ඉන්නේ රේඛාව තියෙනවානේ මේ උඩ සුඛේ මේ වේදනාව ඉඳන් ඒ අසම්පජාන කාරීත්‍ය දක්වා අන්න එතෙන්ට තමයි කාම සංඥාව කියලා ඒක තමයි ලකුණු වෙන්නේ. එතකොට දැන් අපි එහෙමනම් ඒ කියන්නේ සංස්කාර නිසා ඒ විඥානීය පැවතීමට ඇති කැමැත්ත. දැන් එහෙමනම් අපි මේ 2B diagram එකේ අපි ඉගෙන ගත්තා ඔය steps ටික. ඊළඟට අපි යමු slide 3 එකට. එතකොට මේ slide එකේ අපි පෙන්වන්නේ අභිජ්ජා දැන් බුදුහාමුදුරුවෝ මේ මොනවද ඇතිවෙනවා කියලා. අභිජ්ජා ව්‍යාපාද සාරම්භ. වෙනවද මේ සාරම්භය කියන එක ලකුණු කරලා තියෙනවා. අභිජ්ජාව තියෙනවා, ව්‍යාපාදයේ තියෙනවා, මෙතනින් තියෙනවා සාරම්භය කියලා ලකුණු කරලා. ඒ සාරම්භය පේනවද මෙතන මේ 1.3 මේක තමයි මේ තයෝධම්ම සූත්‍රයේ ඩයග්‍රෑම් එකනේ. ඒතර 1.3 මෝහය, ඒ මෝහය ඉඳන් මේ ಜಾති දක්වා යන්නා වූ ඒ රේඛාව, يعني මෙතන අවිද්‍යා ආශ්‍රය කියන එක එහෙම වෙන්නේ. ඒ රේඛාවයි මේ දුස්සීල භාවයයි එක කැපෙන්නා වූ රේඛාව. ඒකයි මේ තයෝධම්ම සූත්‍රයේ බලලා ඉන්න ඕනේ කියන්නේ. ඒතකොට සාරම්භය කියන එක මෙතන ලකුණු වෙනවා. ඒ වගේම මේක පෙන්නනවා මේ අහංකාරයයි මමංකාරයයි කියන එක. ඔය මමින්කාරය කියන එක ඔයගලන්ට පේනවා මෙතන මේ තීන මිද්දේ ඉඳන් මෝහය දක්වා යනා වූ රේඛාවක් තියෙනවා. අන්න ඒ රේඛාවයි ඊළඟට මේ දොරපොල්ලයි කැපෙන තැන තියෙනවානේ. ආන්න එතන තමයි මමංකාරය කියලා කියන්නේ. මේ තීන මිද්දේ ඉඳන් උඩ ඉඳන් 1.3 මෝහයට යන රේඛාවයි මේ ග්‍රීන් ඒ රේඛාවයි කැපෙන තැන මමංකාරය වෙනවා. ඊළඟට ඔයගලන්ට ආපහු පේනවා මේ තීන මිද්දේ ඉඳන් තිත්‍ර රේඛාවක් ලකුණු කරලා තියෙනවා. ඒක ගිහින් තියෙන්නේ ලොකුම මෝහයට නේද? අතන අවිද්‍යා ආශ්‍රය මෙතන මෝහය. එතකොට ඒ රේඛාවයි මේ අවිද්‍යාව ඉඳන් අර පුටු ඇඳ දික් කරගෙන ආවොත් ඒ දෙක කැපෙන තැන තියෙනවානේ. අන්නේ කැපෙන තැනට එනවා අහංකාරයේ කියන එක. මමංකාරයයි අහංකාරයයි. ඊළඟට ආපහු වෙන්නන්න පුළුවන්. දැන් ඔය මමංකාරය අහංකාරය වෙන් වෙලානේ තියෙන්නේ නේද? එතකොට ඔය දෙන්න එකට එක්කව වෙලා ඉන්න දේ තනකුත් තියෙනවා. මමංකාරයෙන් මතකයි නේද අර බාහිර වස්තුන්ගේ පරිග්‍රහය මමංකාරය ඇති වෙනවා කියලා අපි කිව්වේ නේද? එතකොට අහංකාරය අර ගෑනුලෝ මේකේ කතාවෙන් එහෙම පැහැදිලි කළේ අපි. එතකොට මේ දෙන්න එකට එක්කව වෙලා ඉන්න තනකුත් තියෙනවා. වෙනොත් මේ කුක්කුච්චී තියෙන තැන මේ රතුපාට රේඛාවක් තියෙනවා තීන මිද්දේ ඉඳන් අපි යනවා මෙතනින් සම්ප්‍රප්පලාපේ දක්වා. ඊළඟට ආපහු ගලන්ට පේනවා රේඛාවක් තියෙනවා කියලා සංඥාවේ ඉඳන් මෙතනින් මේ පලාසය දක්වා. අන්නේ රේඛා දෙක කැපෙන තැන අහංකාරයයි මමංකාරයයි කියන දෙක දෙන්න එකට එක්කව වෙලා ඉන්නේ. එකට එක්කව වෙලා ඉන්නේ මොකද මෙයාට වෙන් කරගන්න බෑ. පලාසය හදන නිතර වෙන් කරන්නනේ. වෙන් කරගන්න බෑ. ඔක ප්‍රඥාවෙන් යුතුව බැලුවොත් පේනවා. දැන් බලන්න මේ තීන මිද්දේ ඉඳන් මේ සම්ප්‍රප්පලාපේ දක්වා යන රේඛාව ගැන පොඩ්ඩක් මනස යොමු කරන්න. අපි තීන මිද්ද නොවෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඔය හැම සංඥාවක්ම අපේ රෝගීනේ. මොකද වට අටක් කරකෙව්වා නම් අපි රෝගී. ඒතර වට අට අපි කරකවල දෙන්නේ මේ මහා අප ගානකට ඉස්සෙල්ලා. මෝද කියන එක හැදිලා ඉවරයි. දැන් තියෙන්නේ අර උඩ වතුර ටිකේ රැල්ල ගහන එක විතරයි. එතකොට එහෙමනම් අපිට පේනවා අර මෝදි වතුර ලුණු රහයිනේ නේද? ඒක කොච්චර කරත් ඔබ ලුණුමනේ තියෙන්නේ. අන්න ඒ වගේ මේ හැම සංඥාවක්ම කියන එක ඒක ඇවිල්ලා රෝගී. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා අපි මේ තීන මිද්ද පැත්තේ ඉඳන් මෙතන මේ තැනට එනවා කියන්නේ කුක්කුච්චේ තැනට එනවා කියන්නේ එයා කියනවා වම් අත පැත්තෙන් ගත්තාම ලෙඩ වෙලා මෙතෙන්ට ආවම මම ලෙඩ වෙලා මම කුක්කුච්චිවම්ද මොකක් හරි එක මගේ කියලා අරගෙන නේද? එතකොට ලෙඩ වෙලා මම කියන කතාවට ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ අර සුඛය තමයි ඒ මම කියලා අරන් තියෙන්නේ. ඊළඟට බලන්න මෙතන අනිත් පැත්තට. දැන් මෙතන ඉඳන් අපි යන්නේ දකුණු අත පැත්තට. ඒ කියන්නේ සම්ප්‍රප්පලාප නේද? ওই සම්ප්‍රප්පලාප වල තියෙන නිත්‍ය භාවයක් කියන එක. දැන් බලන්න දැන් මෙතනට අපි අහංගේ කතාව බලමු ඊළඟට. දැන් අහං කියලා කියන්නේ මොකද්ද? එයා කියනවා මම ලෙඩ වෙලා. මම ලෙඩ වෙලා කියන කතාව එයාගේ තියෙන්නේ. මම සාමාන්‍යයෙන් නිත්‍යයි, හැමදාමම නිත්‍යව ඉන්නවා. හැබැයි මේ අද මම මේ හම්බෙන් ලෙඩ වෙලා, එහෙමනි මිනිස්සු කියන්නේ නේ, අද වැරදි ගියේ නැද්ද කියලා මම අද මම ලෙඩ වෙලා කියනවා. ඒ කියන්නේ හැමදාම මම සැපට මේ මොකක්වත් නැතුව ඉන්න මිනිස්සයා අද හම්බෙන් ලෙඩ වෙලා. අර ලෙඩ රෝග හතරක් තියෙනවා, හැමදාම අපි රෝගී කියන කතාව ඒක නැහැ නේද? එතකොට මෙතන එහෙමනම් අපිට පේනවා ආන් කියන මම ලෙඩ වෙලා කියලා. දැන් කියන ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. ඉතින් මේක වෙනසක් තියෙනවා. වෙනසක් හොයාගන්න බෑ නේද? දෙකම එක වාගේ. අන්න ඒක නිසා මේ පලාසය, මෙන්න මේ රේඛාව දැන් කල්පනා කළොත් පලාසයෙන් හදන්නේ වෙන් කරන්න. නමුත් ලෙඩ වෙලාමමයි මම ලෙඩ වෙලා කියන එකයි දෙකම යට එකයි. ඒක නිසා වෙන් කරගන්න බෑ. බැරි නිසා උතන ආහනුයි මමුනේ දෙන්න එකට එකතු වෙලා ඉන්නවා. එතකොට ওই ආහනුයි මමුනේ හරි යාළුයි. ඒ කියන්නේ ඒ ආහන් කියන එක තමයි මමන් අහන්නේ. එතකොට ඕගලන්ට පේනවා අන්නේ විදිහට මේකේ ආහනුමයි එකට ඉන්න දැන වෙන් වෙලා තියෙන දැන එහෙම අපි පැහැදිලි කළා කියලා. ඉතින් ඕක අපි පැහැදිලි කරන්නේ මොකද? මේ අපි පස්සේදී අපි ඉගෙන ගන්න ඕයි අහංකාරය මමංකාරය කියන එක ගැන අපි දැන් ගැඹුරට තව ටිකකින් බලමු. එතකොට ඒ භාවනාව සඳහා ඒ දෙන්න ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. එතකොට එහෙමනම් අපි ඒ සූත්‍ර දේශනාවට ගිහිල්ලා අපි ඉතුරු කෑල්ල බලමු. දෙන්න කෑල්ල යලිදු මහණෙනි ආර්ය ශ්‍රාවක මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධර්මයක කාම කෙනෙකුත් යම් සම්ප්‍රායික කාම කෙනෙකුත් ඇද්ද? යම් දිට්ඨ ධර්මයක කාම සංඥාවකුත් යම් සම්ප්‍රායික කාම සංඥාවකුත් ඇද්ද? යම් කිසි රූපයක් ඇද්ද? ඒ හැම සතර මහා භූතයෝ සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි කිය. මෙසේ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත අරියත්ව කාරණේදී පහදෙනු සම්පසාදේ ඇති කල්ලි මේ භවයෙන් විදුසුන් නොවනින් රහත් භවෝ පසක් කරේ. ආනෙන්ජ සමාපත්තියට වූ සමවති මරණී මත්තේ තෙල කරුණු විද්‍යාමානයෙන් යම් කරුණකින් ඒ මහනුගේ උපදන නිසි විපාක විඥානය වීනම් ඒ කුසල ආනෙන්ජ ස්වභාවයට පැමිණියවන්නේ. මහන්‍ය මේ දෙවෙනි ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාව කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙතෙන්දී අපිට පේන්නේ මොකද්ද? ඒ රූපේ නොඉන්න නොවෙනවා නම් කාමේ සහ කාම සංඥා කියන මේව එකක්වත් ඇති වෙන්නේ නැහැ. මේ ධාතු නිසා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේක අර අපි ඉස්සෙල්ල බලපු ඩයග්‍රෑම් එකේ පේනවා. මෙතන මේ දිට්ටි අනුසය තියෙනවනේ නේද? දැන් මේ දිට්ටි අනුසය රේඛාව දික් කළාම ආවේ 2B ඩයග්‍රෑම් එකේ ඒ රූපයට. රූපයට තමයි ඇඟිල්ල දික් කළේ. දැන් එයා කියනවා මේ මට ඇති වෙලා තියෙන මේ ඒ කාම සංඥා මේව ඔක්කොම මේ රූප මේ ධාතු නිසා තමයි මට මේක ඇති වෙලා තියෙන්නේ. අන්න එයාට ඇඟිල්ල දික් කරලා බලන්න පුළුවන්කම කියන එක එයාට තේරෙන ප්‍රශ්නේ මේකයි කියලා. දික්ටි අනුසයෙන් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී එයා තේරුම් ගත්තාම ඉතින් ධාතු මනසිකාරය කරාම ඕගොල්ලෝ දන්නව කොයිද යන්නේ කියලා නේද? ආකාස සංඥායතන නේද? පළවෙනිට අඩුම ධර්මයේ ආකාස සංඥායතන කියන එකට එයා යනවා. ඒක තමයි ඔය පෙන්නන්නේ. එතකොට ඒ ආනෙන්ජ ස්වභාවය ඇති වෙනවා කියලා. ඒ භාවනාවෙන් අපි දන්නවනේ. ඊළඟට පෙන්නනවා යලිදු මහණෙනි ආර්ය ශ්‍රාවකතෙමි මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මික කාමියොත් යම් සම්පරායික කාමියොත් ඇද්ද? යම් දිට්ඨ ධම්මික කාම සංඥාවොත් යම් සම්පරායික කාම සංඥාවොත් ඇද්ද? යම් දිට්ඨ ධම්මික රූපියොත් යම් සම්පරායික රූපියොත් ඇද්ද? යම් දිට්ඨ ධම්මික රූප සංඥාවොත් යම් සම්ප්‍රායික රූප සංඥාවකුත් ඇද්ද? මේ දෙකම අනිත්‍ය. යමක් අනිත්‍ය නම් ඒ තෘෂ්ණා දෘෂ්ටි විසින් අභිනන්දනා කරන්නට නොනිසි වෙයි. අභිමානයෙන් කියන්නට නොනිසි වෙයි. බැසගන්න සිටින්නට නොනිසි වෙයි. මෙසේ පිළිපං ඒ කාම රූප ප්‍රතිභානීම් එම පිළිවෙත බහුල කොට වෙසෙන ඒ මහණුන්ගේ සිත අරියත්ව ආදී කාරණේ පාදෙන සම්පසාදී ඇති කල්ලි මේ භාවයෙන් විදුසුන් නොවනින් රහත් භව වූ පසක් කර. ආනේ සංඛ්‍යාත විඥාන ආන සංඛ්‍යාත විඥාන මේ විඥානන්තය සංඛ්‍යාත ආනින්ජයට සම්බන්ධිනු කාබු මරණින් මැත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙනවා. යම් කරුණකින් මේ මහන්ගේ උපදෙන්ට නිසීපාක විඥානෙ වින කුසල ආනින්ජ ස්වභාවයට පැමිණියවන්නේ. මහන්නේ මේ තුන්වෙනි ආනින්ජ සප්පාය පරිපදාවයයි කියන්නේ. මේ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ කාරණා පෙන්නනවා අටක් නේද? කාමයේ කියන එක ditta ධම්මයි සම්පරායකයි. ඊළඟට කාම සංඥාව ditta ධම්මයි සම්පරායකයි. දැන් රූපය කියන එකත් දැන් තියෙන එකයි පස්සේ තියෙන එකයි. ඊළඟට රූප සංඥාව කියන එක දැන් තියෙන එකයි පස්සේ තියෙන එකයි. එතකොට මේ ඔක්කොම අනිත්‍යයි. දැන් මේ පොඩ්ඩේ අනිත්‍යයි කියන එකට ආවා. එතකොට එහෙමනම් මේව අනිත්‍ය නම් අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. එහෙනම් නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති කියලා ගන්න. එතකොට ඒ විදිහට ගත්තට පස්සේ මහන්නයාට පුළුවන්කම තියෙනවා මේ විඥානං ඡායතනි කියන එකට යන්න. ඒක තමයි ඊයේ පෙන්නන්නේ. එතකොට ඊළඟට හත ඊළඟ කාරණාවට පෙන්නනවා මහණින් නැවත අනිකබ්ද කියමු. ආර්ශාවතේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියෝ පරලෝ යම් කාමියෝත්තේද්ද මෙලෝ යම් කාම සංඥාවෝ පරලෝ යම් කාම සංඥාවෝත්තේද්ද මෙලෝ යම් රූපයෝත්තේද්ද පරලෝ යම් රූපයෝත්තේද්ද මෙලෝ යම් රූප සංඥාවෝ පරලෝ යම් රූප සංඥාවෝත්තේද්ද යම් කම්පානෝන ධාන සංඥාවෝත්තේද්ද යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද යම් මේ ආකින්ඤ්ඤායතන සමාධියක් වේද ඒ ශාන්තය ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චඤ්ඤායතන සමාධි හේතුයි සිත පහදී පැහැදී මෙති කල්ලි මේ භවයේ වූ ආකින්චඤ්ඤායතන සමාධියට වූ පැමිණි ප්‍රඥාවෙන් වූ මිදේ ශරීරයාගේ මිදීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය වෙන දෙන්නා වූ විපාක විඥානේ ආකින්චඤ්ඤායතන කුසල විඥානයට සමාන වේ යන මේ කාරණය ඇත්තේ මහන්නේ මේ පළවෙනි ආකින්චඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මේ පුද්ගලයා කල්පනා කරනවා මේ ඔක්කොම මේ සංඥාවන් ඒ සියලුම සංඥාවන් ඉතිර වෙලා නැතුව නිරුද්ධ වෙලා යනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං ආකින්චඤ්ඤායතන කියලා එයා කල්පනා කරනවා. එහෙම කල්පනා කළායින් පස්සේ එයා යනවා ඒ ආකින්චඤ්ඤායතනිය කියන ඒ සමාධියකට ගිහිල්ලා ඉන්නවා. එතකොට දැන් ඔතන අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. අර අපි ඉගෙන ගත්ත අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියලා නේද? ස්ලයිඩ් 3 එකේදී. දැන් පොඩ්ඩක් ඕගොල්ලෝ හිතන්න මොහොතකට මේ මට අභිජ්ජා කියන එක නැහැ. ව්‍යාපාදී කියන එක නැහැ කියලා හිතන්නකො මොහොතකට. ඒ දෙක නැති වුණත් මෙතන මේ සාරම්භය තියෙනවා නම් මොකද වෙන්නේ? මේ සාරම්භය නිසා මෙතන මේ පල්ලෙහයි පරාමාසයක කාය දන්තේ ඉඳන් මෙතන තියෙනවා මේ අපි සල්ලයක් තියෙනවා නේද? ඉතින් මේ සල්ලයක් නිසා මේ කැරකෙනවා බයාවිතී දක්වා තිබුණා මේ කොටස කැරකෙනවා රෝදයක් කැරකෙනවා කියලා හිතා. ඉතින් මෙතන මේ රෝදේ කැරකුණා නම් ඒකෙන් නිසා අන්න විඥානීය සකස් වෙලා ඉතින් මෝහ සල්ලෙන් අන්න ඒකත් කැරකෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් මේ අවස්ථාවේදී අපිට ඇතිවෙන්නා වූ දෙයක් තියෙනවා. මෙයා මොකක්ද මෙතෙන්ද තේරුම් ගත්තේ? මෙයා තේරුම් ගත්තා දැන් මම කොවිලාවක හරි කිව්වොත් එහෙම පළවෙනි ධානය හොඳයි. කාම කවුරු හරි මනුස්සයෙක් කියනවා මේ කාමයන් හොඳයි කියලා. කාල බිල ජීවත් වෙලා ඉන්නේ හොඳයි කියලා. මොන ධානය පල්ලාභී ඇතින්ට આવුත් කියනවා අනේ මොකද්ද ඔක ඊට වඩා කොච්චර හොඳයිද ප්‍රථම ධානය සාගතෝ ඉන්නවා කියන එක. ඒ පාර දැන් ඉතින් මිනිස්සුන්ට ප්‍රථම අධ්‍යයනට ගිහිල්ලා දැන් ඉතින් සතුටින් ඉන්නවා කියනවා. ඔන්න උතෙන් දෙනවා ဒုတိය අධ්‍යයන ලාභය. ඒකගෙන අනේ මොකද්ද ඕගොල්ලෝ කරන්නේ විතක්ක ਵਿਚාරත් එක්කනේ ඔබ කරන්නේ. මම විතක්ක ਵਿਚාර නැතුව කොච්චර හොඳට ဒုတိය අධ්‍යයනින් මම ඉන්නවද කියලා. දැන් ඒ පාර ආයි පරාදයි නේ. ඒ පාර දැන් එයාත් මහන්සි වෙලා ဒုတိය අධ්‍යයනට යනවා. ဒုတိය අධ්‍යයනට ගියාම මේ තුන්වෙනි ධ්‍යානට ආපු එක්කෙනාගෙන මොකද්ද ඔය? ඔයගේ මම ඔය ඕගොල්ලෝ ප්‍රීතිය සාගතෝනේ මම මේ සුභය සාගතෝ බොහෝම හොඳට ඉන්නවා කියලා. එවර ආයි පරාද. එයා සුපේසගතෝ ඉන්නකොට ඉතින් ওই විදිහට ඔයගලන්ට පේනවා චතුර්ථ ධානී ආපු එක්කෙනා කියලා කියන මොකද්ද ඔය? ඕගොල්ලෝ සුපේ වැටිච්ච එක මං දුක්කේ. මං හෙල්ලෙන්නවත් නැතුව මම ඉන්නවා. ආයි පරාදයි නේ. ඉතින් මෙහෙම මෙහෙම ගිහිල්ලා දැන් ඉතින් විඥානං ඡායතේ දක්වා මාවා. එයා විඥානං ඡායතේට ගිහිල්ලා මේ ආලෝකය එහෙම දැකලා අමුම ඒ වේදනාවක් එහෙම විඳගෙන එයා ඉන්නකොට ඔන්න පේනවා මේ ඊට වඩා දැන් මෙතන මට මේ වේදනාවත් එක කිසිම ආකාරකින් ජීවත් වෙලා ඉන්න පුළුවන් කමක් නැත්තේ නේ මං හැමදාම පරාදයි නේද? එහෙම හැමදාම මම පරාද වෙනවනම් මෙයා කල්පනා කරන මේ වේදනාව නැති වෙනවනම් හොඳයි. මට දිනන්න බෑ. මේ සාරම්භයේ ගුහන් කම්පිටිෂන් එක නේද? දිනන්න බෑ. දිනන්න බෑ කියලා තීරු ගත්තාම එයා කැමති වෙනවා ඒකේ සිසේෂන් එකට. අන්න ඒ වේදනාවේ නැතර වෙලා තමයි ඒක ගැන සංඥා මනසිකාරු නැති වෙලා තමයි එයා හත් වෙනි ධානයේ ආකින්චන ආයතනය කියන එකට එයා යන්නේ. ඉතින් මේ අවස්ථාව වෙනකොට මේ සංඥාව එයා ලාභයක් කියලා ගන්නෙ නැහැ. එතකොට මේක අපි තේරුම් ගන්න අපි ආපහු මේ ස්ලයිඩ්ස් වලට යමු. අපි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ඔය පිටකෝපදේශයේ තියෙන ඔය සිංහල පොත් ගෙවල් වල තියෙනවා නම් උඹලට බලන්න පුළුවන් පිටුව 119. ඒකේ පෙන්නනවා භවයේද භෝගයේද ව්‍යාකාරයේද භවයේද භවං භෝගංච ඕකාර අහංකාරස්ස පදට්ටානං කියලා. එතකොට මේ භවයේ භවය භෝගය කියන එක ගත්තාම දැන් ඔයගොල්ලෝ දන්නවනේ භෝගය කියන එක නේද? භෝගය මේකේ ලකුණු කරලා තිනවා මේ කබලින්කාර ආහාරය කියන තැන භෝග. ඔයගලන්ට බෙන්ස් කාර් තිනවා කියනකො රූපයන් ආදී වශයෙන් එක එක දේවල් තියෙනවා. ඒව ඇවිල්ලා භෝග. ඒවල් දොරවල් තියෙනවා. ඊළඟට ඔයගලන්ට භවය කියන එක මේ ලකුණු කරලා තිනවා මේ වේදනාවට පල්ලෙයි භවය කියන එක. ඊළඟට මෙතන පෙන්වනවා මේ චේතනාව තියෙන තැන එතන ඕකාරය කියලා ලකුණු කරලා තියෙනවා. එතකොට මේ ඕකාරය කියලා කියන්නේ ඔය අපි හිතමු දැන් අරූප ධානය කියන එකට ගියා. ආකාශ සංඥායතනෙ වාගේ රූපයක් ගැන කතා කරන්නේ තිබු. මේ වෙයි මේ වෙනස්කම නිසා අපිට අහංකාරයක් ඇති වෙනවානේ. දැන් බලන්න ඕගොල්ලන්ගේ ලේන් එකේ මුළු ලේන් එකටම ඕගොල්ලන්ට විතරක් නම් බෙන්ස් කාර් එකක් තියෙන්නේ. අනිත් කට්ටියට දිනේ අනිත් කබල් කාර් නම් අන්න දැන් අහංකාරයි නේ. මට විතරයි. එතකොට ඒ වගේ තමයි. ඒ කියන්නේ ඉනීක්විලිටි එකක් තියෙන්න ඕන. එවන අපිට පේන මේ භෝගය නිසා අහංකාරය කියන එක මනුස්සයන්ට ඇති වෙනවා. ඊළඟට භවය නිසා අහංකාරය ඇති වෙනවනේ. කොහොමද භවය නිසා අහංකාරය ඇති වෙන්නේ? අපි තුන් අවුරුදු 16 ගෑනළම කියලා ලස්සන නම් ඒක නිසා අහංකාරය. අර අනිත්ලා අපි තුන් ලේන් එකේ ඉන්න ඔක්කොමලාය එක වගේ ලස්සනයි. අහංකාරයක් නැහැ. ඉනීක්විලිටි එක තියෙනවනම් ඔන්න අහංකාරය කියන එක ඇති වෙනවා. ඒ වගේම තමයි ඉතින් මේ රූපය. දැන් අපි කතා කළේ මේ රූපයත් එක්ක තියෙන කතාවක්. දැන් මේ රූපේ නැතුව කෙනෙක් ඉතින් ආකාශ සංඥායතට ගිහිල්ලා තියෙනවා රූපේ එපා කියලා නේද? ඒක ඕකත් තව මිනිස්සුෙකුට ගිහින් කියනවා. මේ මං අද ආකාශ සංඥායතට ගිහින් ගියා හිටියා කියලා. මම හොඳට හිටියා මේ ඩීප් එකට ගිහිල්ලා. අර මිනිස්සයා දෙන්ක අනේ ඔළුවත් ගහලා කියනවා අනේ මට නම් කවදාවත් යන්න බැරි මම හරියට භාවනා කරන්නේ. කොහොමද උදේට ගියේ? ආ එයාට බෑනේ නේ. මට පුළුවන් කියලා එතනින් අහංකාරය ඒක ඇති වෙනවා. එතකොට එහෙනම් මේක පේනවා මේ භවයේ භෝගයේ ඕකාරයේ මේ තුන් ධර්මයන් නිසා අහංකාරය කියන එක ඇති වෙනවා කියලා. මේ ඩයග්‍රෑම් එකේ පෙන්වන්න හදන්නේ අපි අහංකාරය නිසා මමංකාරය ඇති වෙන හැටි තමයි මේ පෙන්වා දෙන්න කියන එක හදන්නේ. එතකොට දැන් මේකේ පෙන්නවා මේ පල්ලෙහැන් ඔබේ ලීලක් තියෙනවා. ඔය පිටකෝපදේශේ ඒ සිංහල පොතේ පිටුව 132 මේක පේනවා පුරුෂ ඉන්ද්‍රයන්ච ස්ත්‍රී ඉන්ද්‍රයන්ච තණ්හා පදට්ටානං කියලා. පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක තණ්හාව ඇතිවීමට ආසන්න කාරණේ වෙනවා කියලා. ඒක පෙන්නන පිරිමියෙක් නම් ගැහණියා සම්බන්ධ වූ දෙයක් ඇත. එතකොට මේක නිසා මේ පුද්ගලයා අභ්‍යන්තරේ ඇලෙනවා කියලා. මේක අහංකාරයයි කියලා පිටකෝපදේශේ මේ පෙන්වා දෙනවා. ඊළඟට කියනවා මෙසේ රාග සහිත වූයේ බාහිර වූ දේ සොයයි. මේ මමංකාරයයි කියලා. ඔන්න ඔය පැහැදිලි කිරීමක් තියෙනවා. එතකොට මේ කියන්නේ මොකද්ද? මේක තමයි මම පැහැදිලි කළේ. මේ පුරුෂේ කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. එයා පුරුෂයෙක් දෙස බලන්නේ තව ආකාරයකට. කාන්තාවක් කාන්තාව දෙස බලන්නේ යම්කිසි ආකාරයකට. කාන්තාව පුරුෂයාදෙස බලන්නේ මම කාන්තාව කියලා මාන්‍ය කටෝගෙන. මතකද ඔක පැහැදිලි කළා? අර අවුරුදු 5-6ක දරුවෙක් 6ක විතර දරුවෙක් අර මං ගිහින් පේරාත්තකට නගිනවා මම දැක්කා. ඒ අත්ත නැගලා පොඩ්ඩක් දුර ගිහලා පාත්තල තිබිච්ච අත්තා මේ එයාගේ නංගිට කියනවා නගින්නේ කියලා. ඒ බල අම්මා බලාගෙන ඉඳලා කිව්වා දුවේ පුතේ මේ ගෑනු ළමයි ගස් නගින්නේ නෑනේ කියලා. දැන් මේ බොල්ල මේක අල්ල ගත්තා. එයා කල්පනා කළා මේ ඒ අයට මේක බැරිද? අපිටද ඒව පුළුවන්? කියලා. ඉතින් ඒ පාර දැන් එයා සින්දුත් කියනවා මම පේර කඩන්න යනවා කියලා. ඇති පේරේ ඉබුත් නැහැ. ওই ළමයා ටිකක් කල් ලොකු වෙලා අසාධ්‍යයක් එහෙම බඳගෙන අපි හිතුවා නෝනත් එක ගෙට ඇතුල් වෙනවා කියලා. පෙරට ගිහිල්ලා එනකොට මිදුලේ තනකොළ එහෙම තියෙනවා දකිනවා. දැන් මෙයා කල්පනා කරනවා මේවා පුළුවන් මට තමයි. මේ තනකොළ කපන්න ලෝන් මොයි අපේ මහත්තයාට මේව බෑ. මම අපේ නෝනට මේව බෑ කියලා එයා දන්නවා නේ. ඊට පස්සේ දැන් නෝනා එනවා කුස්සියට. කුස්සිය ඇවිල්ලා එයා බෑග් එක මේ සුඩින් තියෙනකොටම එයා කල්පනා කරන මේක මගේ රාජ්‍ය. මට තමයි මේව පුළුවන්. එලකයි ගින අපේ මහත්තයාට නම් සම්බෝලයක් අත දාගන්න බෑ කියලා නේ. අන්න ඒ වගේ එයාට එන්න. ඉතින් මතකද මම ඔක පැහැදිලි කළා අර ඒක කාන්තාවක් හුගාලා බයින ඔයාගේ මහත්තයාට මහත්තයා නම් ගෙදර නෑ. හැබැයි ඕක ආගෙන ඉඳලා තව කාන්තාවක් ඉඳන්කෝ අනේ එහෙම බනින්න එපා. ඒ මනුස්සයා හින්දා නේද ඔයා මේ කාලා ජීවත් වෙලා ඉන්නේ කියලා. මොකද මෙයා රස්සාවක් කරන්න හිතේ බිව මොකක්ද? ඔරවල බල්ලා ඉඳන් කිව්වා ඔයා හොයාගෙන එනවා තමයි මම උවිලා දුන්නේ නැත්නම් එයා කාලා අමාරයි කියලා නේද? එතකොට ඒ විදිහට එයාගේ අහංකාරය ඒක ඇතිලා තියෙනවා මම හින්දායි මෙයා ජීවත් වෙන්නේ කියලා. ඉතින් ওই විදිහට මේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නිසා පුරුෂයා කාන්තාව දිහා බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. එතකොට කාන්තාව පුරුෂයා දිහා බලන්නේ මං කාන්තාවක් කියලා අටවගෙන. එතකොට ඒක තමයි කිව්වේ මේ විදිහට අභ්‍යන්තරේ ඇලෙනවා. අභ්‍යන්තරේ ඇලුනා මම පුරුෂයා මම කාන්තාව කියලා. අන්න ඒක තමයි අහංකාරය. මේ විදිහට රාග සහිත වුණාම ඒ පුද්ගලයා දැන් බාහිර දේක වෙනවා. දැන් මම පුරුෂයෙක් නම් බලනවා කාන්තාව කොහෙද ඉන්නේ කියලා නේ. ඒකනේ මේ පෙන්නන්නේ. ඒකයි ඔබට කොහොමද දැස පෙන්නන්නේ. මෙසේ රාග සහිත වූයේ බාහිර වූ දේ වෙනවා. ඉතින් ඒක හරිනේ. ඒක දැන් ඕගොල්ලන්ට ඔය ෂර්ට් එකක් හරි මොකක් හරි එකක් ගත්තාම එල්ලන්න දැනක් හොලා හොයන්නේ නේද? අන්න ඒ වගේ තමයි. මේක තියෙනවා නම් මේක ෆිට් වෙන්නේ කොහෙද කියලා බලනවා වගේ එකක් තියෙනවා. ඒක තමයි පෙන්නන්නේ. බාහිර වූ දේ සොයනවා. ඉතින් ඕගොල්ලන්ට මතකනේ අපි ඕක පැහැදිලි කළා අර මේ ඩයග්‍රෑම් එකත් එක නේද? මතකද මේ බාහිර වස්තුන්ගේ පරිග්‍රහය? දැන් බාහිර උදේ එයා හෙව්වනේ. මං කිව්වේ අර ඒ පුද්ගලයා කාන්තාවක් දිහා බලාගෙන හරි ශරීර කොට්ටාසයක් අල්ලගෙන ඉන්නවා පරිග්‍රහය. මලොත් අපායෙම යනවා කිව්වේ නේද? එතකොට මේ පරිග්‍රහය මමංකාරයි. මමංකාරයෙන් සුඛ සංඥාව. සුඛ සංඥාවේ ස්පර්ශයට එනවා. එතකොට මෙතන මේ සුඛ සංඥාව තමයි අත්තා කිව්වේ නේද? ඒක නෙමෙයි අත්තා කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ මමංකාරය කියන එක දැන් අපිට පේනවා ඒ සකස් වෙන හැටි. එහෙනම් අහංකාරයෙන් මමංකාරය කියන එක සකස් වෙනවා. මේ මම පුරුෂයා කියලා හිතන්නකො අහංකාරය මේ පල්ලෙහා පැත්තේ තියෙනවා. එතකොට මේ අහංකාරය නිසා ඒ පහලින් ඇවිල්ලා මේ රූපයන් හොයනවා. රාගසල්ලෙන් කරකවනවා. ඊට පස්සේ ඉතින් අන්න සුඛ කතාවල් ඇති වෙනවා. ඒ සුඛේ අත්තා කියලා ඇති වෙනවා. එහෙනම් දැන් පේනවා දෙක හැදෙන හැටි. අහංකාරයෙන් සුඛ වෙලා සුඛෙන් අත්තා. දැන් පේනවා අහංකාරයෙන් අත්තා කියන එක ආවා. එහෙනම් මමංකාරය කියන එක ඇති වෙනවා. ඊට පස්සේ මමංකාරය නිසා අපෝහංකාරයන් කියන එක ඇති වෙනවා. දෙපැත්තට යනවා ඕක. එතකොට මේ අපි මේ ඩයග්‍රෑම් එක අපි බල බල හිටපු ඩයග්‍රෑම් එක හතරවෙනි එක පේනවද? මේ 1 2 3 කියලා අපි ලකුණු කරලා තියෙනවා. දැන් මේක පොඩ්ඩක් මතක තියාගන්න මේ තියෙන විදිය නේද? එතකොට මේ වේදනාව තියෙන එක තමයි මේ සෙන්ටර් එක වගේ තියෙන්නේ. දැන් මේක අපි අංශක 90කින් කැරකෙව්වොත් මොකද වෙන්නේ? හිතන්න බලන්න මේ කබලින්කාර ආහාරයේ තියෙන තැන ලණුවක් දාලා සංඥා උඩින් ගිහිලා චේතනාවෙන් පල්ලෙහාට ගිහිලා මිනිස්සෙක් මෙහෙම පල්ලෙහෙන් අදිනවා. මෙතන මේ වේදනාව කියන තැනින් නම් මවුන්ට් කරලා තියෙන මේක පෙරලෙනවා නේ. ඒක පෙරුණාම තියෙන ෂේප් එක තමයි ඔය ඊළඟට පෙන්වන්නේ. ඒක තමයි මේ කියන්නේ අංශ 90කින් කරකවනවා කියලා. දැන් බලන්න 1 2 3යි තියෙන තැන. දැන් මේ පැත්තේ තිබුණේ වේදනාව නේද? අපි වේදනාව කියන එක අල්ලලා දාලා වේදනාව දැන් පරාමාසයට ආවා කියලා හිතන්නකො. අන්න එහෙමනම් පරාමාසයේ ඉඳන් අපි කතාව මෙතන පෙන්වනවා. එතකොට එහෙමනම් අපි බලමු මේ ස්ලයිඩ් 5 එක. ඒ ස්ලයිඩ් 5 එකේ ඔයගලන්ට හොඳ සම්බන්ධතාවයක් කියන එක පෙන්වනවා. එතකොට ඕකේ පෙන්නන ඔය අත්ත් සංඥාව නිසා අපිට මෝහය කියන එක අපිට ඇති වෙලා තියෙනවා. එතකොට ඒ මෝහය නිසා වෙන්නා වූ සංස්කාරයන් මේක සිද්ධ වෙන්නේ. එතකොට දැන් බලන්න මෙතන උඩින් ලියලා තියෙනවා සම්බන්ධතාවය. පානාතිපාතේ නිසා දේශේ. දේශේ නිසා පානාතිපාතේ. මේ මේ ඩයග්‍රෑම් එක ඔයගොල්ලන්ට පේනව නේද මේ? මෝහය කියන එක දැන් තුන්වෙනි එක ආවේ ඕකාරයට නේද? අර චේතනාව තිබිච්ච එක. එතකොට එතන සංඥාවක් තියෙනවා. මොන සංඥාවක්ද? දැන් ආකාස සංඥායතනේ හරි මගේ කියලා ගන්නා වූ සංඥාව. එතකොට ඒක නිසා අපි දන්නවා තයෝදම්ම සූත්‍රයේ මොකක්ද අත්ත් සංඥාවෙන් ඇති වෙන්නේ? මෝහය නේද? අන්න පේනවාද? ඒක නිසායි අපි මෙතන මෝහය දාලා තියෙන්නේ දැන්. දැන් ඕකාරය නෙමෙයි අපි ඕකාරය වෙනකොට අපි අත්ත් සංඥාව කියන එකෙන් ඇති වුණා මෝහය කියන එක දාලා තියෙනවා. දැන් මෙතන ඒව නිසා ඉතින් මෝහේ තියෙනවනම් සංස්කාරයෙන් කරන මොනවද? පානාතිපාත වගේ සංස්කාරය. ඒක නිසා ද්වේෂය, ද්වේෂය නිසා පානාතිපාතය. ඒ වගේ අපි දන්නවා අදත්තා දානි නිසා ලෝභය, ලෝභය නිසා අදත්තා දානි. ආගෙන් ආපහු කාමයේ වරදවා හැසිරීම නිසා මෝහේ, මෝහේ නිසා කාමයේ වරදවා හැසිරීම. එහෙනම් මේ කාරණා තුන අපි මෙතන ලකුණු කරලා තියෙනවා. දැන් අපි කියවන මොහේ නිසායි මෙතන මේ කාම මේක අපිට ඇති වෙනවා මෙතන පානාතිපාතේ. ඒ වගේම ඕගලන්ට පේනවා අදත්තාදානි කාමී වර්ධවා හැසිරීම කියන එක තියෙනවා. කාරණා තුනක් ලකුණු කරලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවනේ අනිත් අතට ගත්තාම මේ පානාතිපාතය කරනවා අපි අදත්තාදානියත් කරනවා නේද? කුකුලා මරනවා කිව්වහම ඒ කුකුලාගේ මස් ටික ගත්තනේ. ඒකත් දීප එක නෙමෙයිනේ. එතන පානාතිපාතෙන් අදත්තාදානියත් උනා කියන එක තියෙනවා. දැන් එහෙමනම් මේකේ මේ පල්ලෙහා දීලා තිනවා. ඒක අපි සිංහලෙන් ලියාගමු ඕගලන්ට පැහැදිලිව තේරෙන්න. මෙතන මේ කියන්නේ මේ ලියලා තියෙන මොකද්ද? පෙර වූ මෝහය. ඒක අපි ලියාගමු පෙර වූ මෝහය. වරහණක් ඇතුලේ ලියාගන්න දෝෂ සහිතව ජීවත් වීම. පානාතිපාතේ පයිපන් එකක් දාලා ලියා ගන්න පානාතිපාතය කියලා. දැන් බලන්න මේ මෙතන තියෙන රේඛාව තමයි අපි මේ කියවන්නේ. පෙර වූ මෝහය 1.3. එතනින් අපි 1 අත පැත්තට එමු. දෝෂ සහිතව ජීවත් වීම පානාතිපාතය. එතකොට මොකද්ද ඔය කියන්නේ? දෝෂ සහිතව ජීවත් වෙනවා කියලා කියන්නේ රෝගී සංඥාව මගේයි කියලා ගන්නවා. ආකාස සංඥායතන සංඥාව මගේ කියලා ගන්නවා. අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ අපි පෙන්වන්නේ මෙතන තියෙන ආකාස සංඥායතන. ඊ වගේ එකක් මගේ කියලා ගත්තා. ඒක තමයි ඉතින් අපි ඒසික් සංඥාව මගේ කියලා ගත්තා. දැන් ඉතින් දෝෂ සහිතව ජීවත් වෙනවා. ඒකෙන් පානාතිපාතය. කියන අර්ථය තමයි පේනවා. ඊළඟට මේ දෙවෙනියට ලියලා තියෙන එකත් අපි ආපහු ලියාගමු සිංහලෙන්. ඒක කියනවා දැන් අවිද්‍යාව. දැන් අවිද්‍යාව. වරහණක් ඇතුළේ දාලා ලියා ගන්න ලෝභ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියා ගන්න අදත්තා දානි. ඒ කියන්නේ මොකද්ද? දැන් ඒක කියවෙන්නේ මේ ලයින් එකේ නේද? අපි පටන් ගන්නවා මෙතනින්. දැන් අවිද්‍යාව. වම් පැත්තට ආව ලෝභ සහිතව ජීවත් වීම. අදත්තා දානි. ඒ කියන්නේ රැකියාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක. පේනවාද අපේ දැන් අවිද්‍යාව? ඔන්න ඕක තමයි අපේ අවිද්‍යාව. දැන් අවිද්‍යාව ඒකයි. එතකොට අපි එහෙනම් තුන්වෙනි ලයින් එකත් ලියාගමු. තුන්වෙනි ලයින් එකේ පෙන්නන්නේ කාමී වර්ධවා හැසිරීම. හයිෆන් එකක් දාලා ලියාගන්න කාම සංඥාව. කාම සංඥාව මෙහි ඇලීම අභිනිවේසය. ඒක නේද මේ මැද ලයින් එකේ පේන්නේ. කාමයේ වර්ධවා හැසිරීම. ඊට පස්සේ ඕගලන්ට එනවා මෙතන සුබයි කියලා ගත්තාන්න කාම සංඥාවක් තියෙන. ඒකේ ඇලුන අභිනිවේසය. කාමයේ වර්ධවා හැසිරීම සුබයි කියලා ගත්තේ අපිට පේනවා එතනට තියෙන කාම සංඥාව. ඒකේ ඇලුනා කියන එක අභිනිවේසය. මෙන්න මේ ලයින්ස් තුන තමයි අපි මේ සාකච්ඡාවට ගත්තේ නේද? එතකොට මේ තුනම මේ ඉදන් සත්‍යාභිනිවේස කාය ග්‍රන්ථයට ඇදිලා එනවා. ඒ කියන්නේ මේ කාරණා තුන නිසා මේ පරාමාස කාය ග්‍රන්ථය ඇදෙනවා ඉදන් සත්‍යාභිනිවේස කාය ග්‍රන්ථය කියන එකට ඇදෙනවා. මේ කාරණා තුනෙම මේක සිද්ධ වෙනවා. එතකොට මේක ඇදෙන්නේ ප්‍රසන්ට් මොමන්ට් එකේ. මේ මොහොතේදී තමයි අපිට ඇදෙන්නේ. අතීතය ගැන හිතන්නේ නැහැ. අනාගතය ගැන හිතන්නේ නැහැ. තණ්හාව මගේ මේ ඇදීම කියන එක සිද්ධ වෙනවා. ඒක කොහොමද ඔයගලන්ට තේරෙන්නේ? මේක හරිය වටිනා වූ ධර්මයක්. අවබෝධ කරගන්න මහා විශාල වූ ධර්මයක්. මේ විදිහට මේක ඇදෙනවා කියන එක. ඔයගලන්ට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා විඥාන ආහාර දිහා පාර දිහා බැලුවොත්. ඔයගලන්ට වෙනවා මේ අවිද්‍යාව කියන එක තියෙනවා අවිද්‍යා යෝගේම නේද? එතකොට ඔයගලන්ට පේනවා නේද මෙතන අපි පරාමාස කාය ග්‍රන්ථයේ මේ අවිද්‍යාව කියන එක පුලියක් කියලා හිතන්නකෝ. අන්න ලයින් 1 එක දිගේ ආව ඔන්න මනුස්සයෙක් මේ පරාමාස ඉදන් සත්‍යාව නිවස කායකාන්ති ඉඳන් අදිනවනේ. පුලිය හරහා අද්දොත් මොකද වෙන්නේ? මේ පරාමාස කායකාන්ති මේ පැත්තට ඇදිලා එනවා කියන එක තියෙනවා. එහෙනම් ඒක අවස්ථාවක් තමයි මේ අවිද්‍යාව නිසා පරාමාස කායකාන්ති ඉදන් සත්‍යයට ඇදිනවා කියන එක පේනවා. ඊළඟට ආපහු කල්පනා කරලා බලන්න ඕගලන්ට මතකද ලෝභ දෝෂ මෝහ ඩයග්‍රෑම් එක? ඒකේ අර මෝහය අපි ලීලා තිබ්බේ මෝහජ පරිදාය කියලා දාලා තිබුණේ නේද? අර මුළු පුලි එකක් දාලා අපිට මතකද මුලියට ලොකුවට බෙල්ට් එකක් දාලා තිබුණා නේ? එතකොට එහෙනම් මේ බෙල්ට් එක යට කෑල්ලෙන් පටන් ගන්නකො මේකෙන් පටන් අරගෙන ඒ කියන්නේ මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලලා රාග සල්ලයන් ඇති කරලා රූපයන් ස්පර්ශ කරලා එතනින් ඔන්න ආපහු අවිද්‍යාවත් එක්ක ඔන්න ඇදෙනවා. එහෙනම් මෙතන ඉඳන්ම දිගටම පුලියක් දාලා මේක ඇද්දා කියලා හිතන්න. ඒක තමයි මෝහය නිසා එහෙමනම් පරාමාස කාය ග්‍රන්ථි මේ පැත්තේ තියෙන ඔක්කොම ඇදිලා එනවා ඉදන් සත්‍යයට. එහෙනම් පරාමාස කාය ග්‍රන්ථියත් ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක තමන්ට තේරෙන්නේ. දැන් ඊළඟට ආපහු උගලන්ට පේනවා දැන් අභිනිවේෂයේ තියෙනවා නම් පරාමාස කාය ග්‍රන්ථය ඉදන් සත්‍යයට ඇදෙනවා නේද? ඒ ඉතින් මේකට ඇලිලා නේ තියෙන්නේ. මේ වගේ සංස්කාරයට එනම් එක නිකම් ඇදිලා එනවා කියන එක තමන්ට පේනවා. මේ තුන් ධර්මයන් මොන විදිහට කෙනෙක් කල්පනා කරලා බලන්න. මෙන්න මේ අවස්ථාව වෙනකොට මේ අහංකාරයයි මමංකාරයයි එකට එක්කව වෙලා ඉන්නේ මේ අවස්ථාවේදී. මේ අවස්ථාවේදී මේ අතීත එකක් නෙමෙයි. අනාගත එකක් නෙමෙයි. වර්තමාන. පෝතලි සූත්‍රයේ මතකයි නේද බල්ල මස් කට්ට දාපු ගම මොකක්වත් හිතුවද? ඌ හිතුවද අතීතේ මම මේක කාලා ඉවරෙලා කිසි වැඩක් උනේ නෑ කියලා හිතුවද? නෑනේ දාපු ගම. ආන් මේ වගේ තමයි අපි තුන් මිනිස්සේ පාරේ යනවා. ඒ මිනිස්සයා පාරේ යනකොට ඒ මිනිස්සයාගේ හුළඟවත් ඕගලන්ට වැදුනේ නෑ. මොකක්වත් හම්බුනේ නෑ ඕගලන්ට. මං කියන්නේ මේ බඩට මිනිස් කෑමක් නම් බඩට හම්බුනා කියන එක තියෙනවා. මේ මිනිස්සයාගේ හුළඟවත් වැදුන්නේ නෑ. නමුත් ඒ මිනිස්සයා දැක්කද මං එකපාරට සුබයි. එකපාරටම ඇදිලා එනවා. ඔන්න පළවෙනි එකටම වෙන්නා වූ දේ තමයි මේ පෙන්වන්නේ. දැකපු ගමන් ඇදුණා. බල්ල මස් කට්ට ගැන හිතුවේ නෑ. ඒ වගේ. මෙන්න මේ තුන් ධර්මයන් නිසා මේ විදිහට මේක ඇදිලා එනවා කියන එක තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී පෙර අවිද්‍යාවයි පසු මොහය දෙදෙනාම එකයි මෙතෙන්දී. ඇයි ඒ? බලන්න මේක හිතන්නකො පෙර අවිද්‍යාව කියලා. දැන් හිතන්න මේක පසු මොහය කියලා. ඇයි මේකෙන් පස්සේනේ මේක තියෙන්නේ නේ? එතකොට මේ දෙක අතරට මොකක්වත් තියෙනවද? මං කිව්වේ අර හුළඟවත් ඇදුම් නැහැ කියලා කිව්වා. අර මිනිස්යාගෙන් කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. පෙර අවිද්‍යාවයි මෝහයයි. මොකද අවිද්‍යාව අරගෙන ඒකෙ මොකක් හරි භුක්ති විඳලා මෝහය ඇති වුණා නම් ඕගලන්ට හිතන්න පුළුවන් දැන් ඉතින් මේක යමක් තියෙනවා කියලා. මේ අවස්ථාවේදී පේනවා කිසිම දෙයක් නැහැ. දෙකම එකයි. ඇයි මෙයාට හුළං පාරවත් ඇදුන්නේ නැහැ? එතකොට එහෙමනම් අන්නේ අවස්ථාවේදී තමන්ට පේනවා ඒ කාරණාව දෙකක් තියෙනවා මෙතන. එකක් තමයි ප්‍රසන්ට් මොමන්ට් එක. අහණය වුණේ එකට ඉන්නවා කියන එක. තවත් එකක්. තවත් කාරණාවක් තියෙනවා පෙර අවිද්‍යාවයි පසු මොහය දෙදෙනා මේ අවස්ථාවේදී එකයි කියලා. එතකොට ඔය අහං සහ මම එකතු වුණාම මේක අනිත් පැත්තටත් යනවා. ඉදං සච්චේ පරාමාසකාය ග්‍රන්ථයට ඇදෙනවා කියන එක සිද්ධ වෙනවා. හැබැයි මේ අවස්ථාවේ මේකේ වෙනස මොකද්ද? මේක ප්‍රසන්ට් මූමන්ට් එක නෙමෙයි. මේක අනිත් පැත්තට යන්නේ ප්‍රසන්ට් මූමන්ට් එකේ නෙමෙයි. ඒ කියන්නේ මම මොකක් හරි කාලා මේක සත්‍යයි කියලා අනුමත කරලා ඒ කියන්නේ ඒක කරලා ඉවරයි. ඒකෙන් උනායින් පස්සේ ඉදන් සත්‍යෙන් ඉඳන් පරාමාස කායගන්තයට යනවා. ප්‍රසන්ට් මූමන්ට් එකේදී පරාමාසය යනවා ඉදන් සත්‍යෙට. දැන් එහෙනම් මේක මැෂින් එකක් වගේ නේ. වෙනවද මම මේ කියන එක? එක වෙලාවක් පරාමාසය ඉදන් සත්‍යෙට යනවා. තව වෙලාවක ඉදන් සත්‍යෙ පරාමාස යාට මෙහාට යනවා මම. ඔබ හරි ෆන්ඩමෙන්ටල් ධර්මයක්. ඕක තමයි අපි කරන්නේ. ඔන්න ඔය දේ තමයි අපිට සිද්ධ වෙන්නේ. ඉතින් මේකට ආවම වරදව වටහා ගන්නවා. මේකට ආවම මේක සත්‍යයක් කියලා කියනවා නේ. මුසාව ඔක්කොම සත්‍යයක් බවට අපිට පත් වෙලා තියෙනවා. මේක අවබෝධ කරගන්නවා කියන්නේ හරි විශාල දෙයක්. මේක තමයි ඕගොල්ලන්ගේ ප්‍රධානම භාවනාව මේකේ. මේ කාරණා තුන නිසා මේ අභිනිවේෂයයි අවිද්‍යාවයි මෝහයයි මේක නිසා මේක පරාමාසය ඉදන් සත්‍යයට ඇදෙනවා කියන හොඳට බලන්න. එතකොට අපි ඊළඟට 6 වෙනි ස්ලයිඩ් එකට යමු. හයවෙනි ස්ලයිඩ් එක හදලා තියෙන්නේ ඔය ආයතන ඩයග්‍රම්ස් 3 වලින්. එතකොට මේකේ ආපහු ඔයගලන්ට පේනවා අර 4යි 5යි 6යි කියලා අර නම්බර්ස් 3 දාලා තියෙනවා නේද? මතකද? කාමයේ වරදව හැසිරීමටනේ 5 කියලා දාලා තිබුණේ. එතකොට දැන් බලන්න මෙතන මේ ලකුණු කරලා තියෙනවා කාම විතක්ක පල්ලෙහා තිනෝ ඒක නිසා ව්‍යාපාද විතක්ක. ඊට පස්සේ මෙතනින් දිනන විහිංසා විතක්ක. ඒ කියන්නේ මිච්ඡා සංකප්පේ නේද? කාම විතක්කෙන් ව්‍යාපාදේ ඇතිනෝ ව්‍යාපාදේ විහිංසාව. මේක උඩ ලකුණු කරලා තිනෝ කාම විතක්කේ නිසා කාමයේ වරදවා හැසිරීම. කෙනෙක් කල්පනා කරනවා කාම විතක්කේ තිබිච්ච බලිට මං කාමයේ වරදවා හැසිරෙනවද? අපි එකපාරක් කරලා තියෙන්නේ නේ. මව කුසට ගිය අවස්ථාව එමනම් ගියන්න බෑ මං කාමයේ වරදවා හැසිරලා නැහැ කියලා මං ඒක කරලා ඉවරයි. එතකොට කාම විතක්කෙන් කාමයේ වරදවා හැසිරීම. කාමයේ වරදවා හැසිරීම නිසා මෝහය. මෝහයෙන් ඇති වෙන්නේ විහිංසා විතක්ක. වෙනද ඒක සම්බන්ධ වෙනවා නේ. දැන් එහෙනම් මේ 4 5 6 තියෙන එක අපි ක්ලොක්වයිස් කරකෙව්වොත් මොකද වෙන්නේ? මේක ක්ලොක්වයිස් කරකෙව්වොත් ඕගලන්ට එනවා අපි ඉස්සෙල්ලා බලපු ඩයග්‍රෑම් එක 4 5 6 නේ. වෙනවද? ඒකට මේක ෆිට් වෙනවා. මේක තමයි මේ අනිත් පැත්තට අපි මෙතන ඇඳලා තියෙන්නේ. එතකොට දැන් ඕගලන්ට පේනවා මේ අපි කිව්වා අර පරාමාස ඉදන් සත්‍යයකට එක වෙලාවකට ඇදෙනවා. ඉදන් සත්‍ය පරාමාසයක තව වෙලාවක ඇදෙනවා. එහෙනම් අපි හිතමු අපි එකට ඇදිච්ච අවස්ථාව පරාමාසයට ඇවිල්ලා තිබෙන අවස්ථාව. ඒක තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. අන්න මේ වෙලාවේ ඕගලන්ට පේනවා මේ අභිජ්ජායි චේතනායි දෙකම එකයි. මේ උඩ රවුමේ දෙන්නම එකට එක්කව වෙලා ඉන්නේ. මේ කොටුව ඇතුලේ ඕගලන්ට පේනවා මේ වේදනාව මේකේ තියෙන්නේ දෝමනස්සයක්. පරාමාස කායකාන්තේ ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රාන්තේ ඕගොල්ලෝ දන්නවා අභිජ්ජාවුනුත් ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සේ නේද? පළවෙනි රවුමේදී ඕගලන්ට අභිජ්ජාවුනා මනුස්සයෙක් දැක්ක ලස්සනයි කිව්වා. අනේ පාට ඇදුනා නේ. ඉදන් සත්‍යයට ඇදුනා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මේ වගේ අර මනුස්සය අනිත් අන ලපයක් වගේ එකක් හොයාගන්නවනේ. අර මම දැකපු කලින් දැකපු මනුස්සයා ඒ මනුස්සයාගේ ලපයක් නැහැනේ. ආන්න දෝමනස්සේ. දැන් බලන්න මේ දෙක දෙන්න එකහුව වෙලා ඉන්න අවස්ථාවේදී මේ පැත්තේ තියෙන මේ කාම සංඥාව. මේක උද්දච්චයත් එක්ක සම්බන්ධයි. මතකද අපි කිව්වා කාම සංඥාව නිසා ඇතිවෙන උද්දච්චය කියලා. ඉතින් හිතන්න මේ පැත්තේ තියෙන උද්දච්චය කියලා. එතකොට මේකෙන් ඇවිල්ලා තියෙන මොකද? බයේ අගති ගමනක් තමයි අපි යන්නේ. ඉතින් ඒක තමයි දැන් මේ බුදුහාමුදුරු දේශනා කළේ අනිච්චා භික්ඛවේ කාම තුච්ඡ මුසා මෝස ධම්ම මයා කතමේතං භික්ඛවේ බාල ලාපන. කාම සංඥාව නිසා අපිට ඇතිවෙන්නේ මොකද්ද? දෝමනස්සේ විතරයි. වෙන මොකක්වත් නෙමෙයි ඇති. එච්චර තමයි අපිට ඇති වෙන්නේ කියන එක ඒක තේරෙනවා. එතකොට ඒක තේරුම් ගත්තනම් බොහොම වටිනවා. ඔකේ ඇදිලා සිද්ධ වෙන්නේ ඔච්චරයි. එවනම් ඔයගලන්ට මේ ධර්මයේ මුලම මිනිස්සේ දැක්ක ගමන් කෑම දැකපු ගමන් වෙන්නව ප්‍රමාණයටම තමන්ට තේරෙනවා අවබෝධය කියන එක ඇති වෙනවා. එතකොට දැන් මම කියව මේ භාවනාවට ඔයගලන්ගේ උගාව වැදගත් වූ දේ තමයි මෙන්න මේ අහංකාරය නිසා මමංකාරය වෙනවා. මමංකාරය නිසා අහංකාරය වෙනවා. අන්තිමට ප්‍රතිඵලය වෙලා තියෙන්නේ මෙන්න මේකයි කියලා පෙන්වලා දීලා තියෙනවා. ඒකට අපි එහෙනම් ආපහු ඩයග්‍රම්ස් වලට ගිහිල්ලා බලමු. මේ ධර්මයේ සූත්‍ර දේශනාවට ගිහිල්ලා බලමු. මානිනේ නැවත අනිකක්ද කියමි. ආර ශ්‍රාවක තෙමි ආරණ්‍යයට පැමිණියෝ වෘක්ෂ මූලයට පැමිණියෝ ශුන්‍යාගාරයට පැමිණියෝ මෙසේ කල්පනා කරයි. මේ මමයේ යන දෙකින් හෝ මගේ යන දෙකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධියේ හේතුවෙන් පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේම ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ මිදීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන විපාක විඥානෙ කුසල විඥානෙට සමාන වේ. යන මේ කාරණේ ඇත්තේ මහණනි මේ දෙවෙනි ආකින්චන්නායතන සමාධිය හේතු ප්‍රතිපදාවයයි කියනවා. එතකොට මේක තමයි ඔය පාලි භාෂාවෙන් කියන්නේ ශුන්‍ය මිදං අත්තේනවා අත්තනියෙනවා කියලා. මතකද අපි ඕක බැලුවා අනිත්‍යනම් දුක්ඛනම් විපරිණාමයටපත් වෙනවනම් මගේ කියලා ගන්න වටිනවා. අන්න ඒක ඇහුවනම් මතකද අපි කිව්වා 10 ලකුණු කරලා තිබුණ ප්‍රඥා ඩයග්‍රෑම් එකේ නේ අන්න ශුන්‍යතාවයට ගියා. එතනින්ම ඒක අපි භාවනා අපි කරලා තිනවනේ නේද? බලන්න මේක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේක දෙවෙනි කාරණිය කියලා. දෙවෙනි කාරණිය කිව්වට මෙයාගේ මේ ප්‍රඥාව අධිකයි. මේ කවුද මෙහෙම කරන්නේ? මගඵල ලාභියා. එයාගේ ඵල චිත්තේ නම් මොනව කියන්නේ? අර මිනිස්සු බිනවා කියලා. මට නම් ওই ප්‍රීතියක් සුඛයක් මොකක්වත් මට දැනුනේ නැහැ. මං එකපාරට මේවා එකක්වත් මගේ නිමේ කියලා ගත්තා. මං එකපාරට විශාල වෙලා ගිහිල්ලා මම මේම ශුන්‍ය වූ තැනකට ගියා කියනවා. බොරුවක් නෙමෙයි කියන්නේ. ඔන්න බුදුහාමුදුරුවෝ කියනවා ඒක එහෙම තමයි කියලා. ඔය කියන්නේ දෙවෙනි කාරණේ මේකයි කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ ප්‍රඥාවන්තය එකපාරටම ආකින්චනායතනට යනවා. පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ උන් පිළිවෙලට යන්න ඕන කමක් ඇත්තේ නෑ. එතකොට මේ කාරණාව අපි හොඳට දන්න. ඊළඟට තුන්වෙනි එකට ඊළඟ කාරණාව පෙන්නනවා. මානින් නැවත අනිකක්ද කියමු. ආර්ය ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරයි. කිසි තැනක මම යන කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක් නැත. නුඹ යන කිසිවෙක්ද නැත. නුඹගේ මම යන කිසිවෙක්ද නැත. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔබේ සිත ආකින්චනායතන සමාධි හේතුයි පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේ වූ ආකින්චනායතන සමාධියට පැමිණි. ප්‍රඥාවෙන් වූ මිදී ශාරීරියාගේ මිදීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානේ කුසල විඥාන සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ තුන්කෙනි ආකින්චනායතන සමාධියට හිත වූ ප්‍රතිපදාවයයි කියන්නේ කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ තමා සමා සකස් කළොත් තමයි තමා කියන එක පවතින්නේ. රාගය නිසා සකස් කිරීම කියන එක සිද්ධ වෙනවා. ඒක එයා ඒක දැනගන්නවා. මෙයා දැනගන්නවා මේක මේ වේව් එකක්. ඒ කියන්නේ අර මමයි කියලා ගන්නවා. ඒකෙන් ඇති වෙනවා වේව්ස් නේද? එතකොට මගේ කියලා අරගෙන ඒ තියෙනවා වේව් එකක් තියෙනවා. මෙයාට වෙනවා මේක සකස් කළොත් තමයි මේක තියෙන්නේ කියලා. එතකොට මේක තමයි මේ තුන්වෙනි ප්‍රතිපදාව. ඉතින් මේක අර ඉස්සෙල්ල කිව්ව කෙනාට වඩා ප්‍රඥාවන්තයෙක් කෙනා. තුන්වෙනි ප්‍රතිපදාව කියලා කිව්වට එයාගේ ප්‍රඥාව ඊටත් වඩා අධිකයි. මේක ඇවිල්ලා මේ අනාශ්‍රව චිත්ත අවස්ථාවක් මේ පෙන්වන්නේ. ආශ්‍රයයක් නැති අවස්ථාව. මේක තේරුම් ගන්න නම් මේක හරි ලස්සන භාවනාවක් මේක. අපි යමු අර 2B diagram එකට. එතකොට මේකේ අපි පොඩ්ඩක් සටහන් කරගමු. දැන් ඕගොල්ලන්ට පේනව නේද මෙතන මේ සංස්කාර කියන එක තියෙනවා. මෙතන තියෙන්නේ ඇත්තම කියනවනම් පරිදේවේ. සංස්කාර මැරිලානේ පරිදේව වෙලා තියෙන්නේ. එතකොට මෙතන පරිදේවේ කියලා ඕගොල්ලෝ ලකුණු කරගත්තොත් මෙතන ආපෝ ක්‍රොස් එකක් පේනවද ඕගොල්ලන්ට? මේ වේදනා භයාගති රේඛාව පරාමාස දෝෂාගති රේඛාව කැපෙන තැන මෙන්න මෙතෙන්ට එනවා ශෝකය කියන එක. එහෙමනම් අපි ඔය ඔතන කැමති නම් ඕකේ ඇඳගත්තත් කමක් නැහැ. පරිදේවි ඉඳන් ශෝකයට තියෙන රේඛාවට අපි මම ලකුණු කරගන්නවා මේ 2A කියලා. 2A කියලා. 2A. නම්බර් 2A. ඒ වගේම අපි ලකුණු කරගන්නවා මේ කබලින්කාර ආහාරයේ ඉඳන් මේ සංඥාව තියෙනවානේ. උඩ පේනවද? ආන්නේ ඒ රේඛාවට අපි දාගන්න 1A කියලා. කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාව දක්වා ඒක 1A. දැන් ඊට පස්සේ දැන් ඔබට පින්නන්නේ මොකද්ද දන්නවද? මෙතන ඉඳන් අපි මෙතෙන්ට යනකොට කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාවට යනකොටම පරිදේවි ඉඳන් ශෝකයට යනවා. එහෙම නැත්නම් පරිදේවි ඉඳන් ශෝකයටමම යනකොට කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාවට යනවා. මේ දෙපැත්තට ගමන් කිරීමක් කියන එක තියෙනවා. ඒක ඔයගලන්ට හිතා ගන්න පුළුවන් නේද? වතුර වීදුරුවක් ගත්තාම වතුර වීදුරුවේ උඩ පැත්තෙන් වතුර අපි හිතමු දකුණු අත පැත්තට ගමන් කළොත් මොකද වෙන්නේ? ඒ පැත්තේ වතුර හුලම් පාර නිසා හරි පොඩ්ඩක් උඩ වැඩි වුණාම මේක යට තියෙන වතුර ටික දකුණේ ඉඳන් වමට එනවා නේ? තේරුණාද කියන්නේ? වතුර කැළැත්තුනහම යටින් මේ පැත්තට එනවා. උඩේට දකුණට යනවා. අන්න ඒ වගේ අර්ථයක් ඕකේ තියෙනවා. එතකොට ඊළඟට අපි ආපහු ලකුණු කරගමු. දැන් මෙතන මේ ශෝකයට එනකන් අපි ආවනේ මේ පැත්තේ තියෙන්නේ දුක්ඛේ නේද? මේ දෝමනස්සේ කියන එක. ඔයගොල්ලෝ දන්නවනේ දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව. එතකොට මෙතන තියෙන්නේ දෝමනස්සේ. එහෙමනම් අපි දාගමු දෝමනස්සේට මේ ශෝකේ ඉඳන් දෝමනස්සේට එනවා කියන එක අපි ලකුණු කරගමු 2B කියලා. ඊළඟට මේ සංඥාවෙන් ඉඳන් චේතනාවට යනවා කියන එක අපි ලකුණු කරගමු එතෙන්ට 1B කියලා. ඊළඟට දෝමනස්සේ ඉඳන් ඔබලු යන්නේ දුක්ඛයට. අපි ඒක ලකුණු කරගමු 2C කියලා. ඊළඟට මෙතන මේ චේතනාව ඉඳන් විඥාණයට යනවනේ. අන්න ඒකට අපි ලකුණු කරගමු ඒක 1C කියලා. චේතනාව ඉඳන් විඥාණයට 1C. දැන් පේනවද ඒක පැටර්න් එකක් තියෙනවා කියලා නේද? මෙතන මේ සෝ මේ පරිදීයේ ඉඳන් සෝකයට එනකොට අපි කබලින්කාරාහාරය ඉඳන් සංඥාවට එනවා. සෝකේ ඉඳන් අපි දෝමනස්සයට එනකොට සංඥාව ඉඳන් චේතනාවට එනවා. ඊළඟට චේතනාව ඉඳන් විඥාණයට එනකොට අපි දෝමනස්සේ ඉඳන් දුක්ඛය දක්වා එනවා. මෙතනින් වම් පල්ලෙහින් වමට එනකොට උඩි දකුණට යනවා. ඕක අපේ මනසේ සිද්ධ වෙනා උදයක් ඔයෙත් පෙන්වන්නේ. එතකොට දැන් මේකේ අපි දන්නවා මේ පරිදීයේ ඉඳන් සෝකයට අපි දුවනවා කියලා එහෙම ඉගෙන ගත්තා නේද? මතකද අර මාන්නේ මෙතන මේ තේනවා නේද මේ ඉඳන් සච්චේ ඉඳන් භයගතට එන පාර. ඕකට කියනවා මාන පාර කියලා. මේ සංස්කාරයන්ට අපි මාන වෙලා තියෙනවා. මම මේ පානාතිපාතිය කරනවා කියලා හරියට මාන්නයක් තියෙනවනේ. කුකුල් පට්ටියක් දාගත්ත එක්කෙනාට නේ. මොකද බෙන්ස් කාර් එකේ මම යන්නේ. හැබැයි කරන්නේ පානාතිපාතිය වගේ මාන්නයක් තියෙනවා. එතකොට දැන් මෙන්න මතකද අපි කිව්ව අර මෙතන ඉඳන් මෙතෙන්ට එනවා පරිදේව ඉඳන් සෝකයට එනවා. ඉතින් ඔය සෝකේ ඉඳන් මේ දෝමනස්සෙට යනවා කියන එක ගත්තහම දැන් අර බන්ට් එක එහෙම කැඩිලා නම් ඒ මොනසේ අර මාන්නිය ගැන හඳ බලපෑමක් තියෙනවා නේද? එතකොට දැන් ඊට පස්සේ අපිට ආපහු පේනවා දැන් අපි මෙතන පල්ලෙහා තියෙන්නේ දෝමනස්සේ ඉඳන් අපි දුක්ඛයට යන එකයි අපි බලන්න තියෙන්නේ. එතකොට දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යනවා කියන එක ගත්තහම දැන් ඕගලන්ට පේනවා මේ අවස්ථාව වෙනකොට මම මේ චේතනාව දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක බලන්න තියෙන්නේ දැන් දෝමනස්සේ එක පාටම තේරෙන්නේ නැහැ නේ දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යනවා කියන එක. හැබැයි ඕගලන්ට තේරෙනවා එතන පල්ලෙහා තියෙන ප්‍රියේ විප්පයෝගෙදී. මතකද? ජාතියයි දුක්ඛයයි ස්පර්ශකමින් ප්‍රියේ විප්පයෝගට එනවා. දැන් මම නම් ප්‍රියේ විප්පයෝගට ඇවිල්ලා නම් අරේට මම ලිඳ කටකින් වලට වැටුණා නම් ඒ ලිඳ කටෙම නේද උඩට එන්නේ. එහෙමනම් මම ප්‍රිය විප්‍රයෝගය ආරහරේ මම දුක්ඛයට යනවා කියන එක තියෙනවා. අන්න මේ වෙලාවේ තමයි මේ චේතනාව ඉඳන් විඥානය දක්වා යන්නේ. එතකොට අපිට පේනවා මේ පල්ලෙහැයින් වමට එනකොට ඒකයි අපි ලියාගත්තේ අර 2A 2B 2C කියලා උඩින් 1A 1B 1C කියලා ඔගොල්ලෝ මෙතෙන් එනකම් ඇවිල්ලා තියෙනවා. දැන් අන්න මෙන්න මේ අවස්ථාව පොඩ්ඩක් අපි ප්‍රඥාවෙන් බලමු. මොකද්ද? අපි මේ පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ දෝමනස්සෙට. දැන් මෙතන උඩ ඉන්නේ මම දැන් චේතනාව ඉදන් මම මෙතෙන්ට යන්න නිකම් එක හැන්ඩල් එකක් වාගේ නේද පේනවද නිකම් මේ ඊතලයක් එහෙම ඇදලා තියෙන්නේ. එතකොට චේතනාවේ අර්ථ දැක්කේ මොකද්ද? මොකද්ද චේතනාව කියලා කියන්නේ? කවුරු හරි ඕගොල්ලන්ගෙන් චේතනාව මොකද්ද චේතනාව කියලා අහුවොත් මොකද්ද කියන්න පුළුවන්? කර්මය. චේතනාව වික්‍රේ කර්මය. එතකොට ඒ මොනසයා තවත් තේරෙන්නේ නැහැ නේ. එතකොට චේතනාවයි කර්මයයි යට වෙනසක් කරගන්නත් බැරි වෙනවා. චේතනාවේ අර්ථ දැක්වීමක් තියෙන පිටකෝපදේශයේ විතරමයි. ඒකේ පෙන්නනෝ කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතන. කාමේ සංයුක්ත වෙලා ඉන්නේ. ඒ කියන්නේ කනෙක්ටඩ්. දැන් උදාහරණයකට ගන්නවා නම් අපි හිතමු දැන් ඕගොල්ලන්ගේ ගෙදර පූසෙක් එහෙම නැහැ කියලා. ඕගොල්ලෝ ඒ පාර ඔය ෂොපින් මෝල් එකේ සුපර් මාකට් එකේ ඇවිදිනකොට බලු පූසන්ගේ කෑම එහෙම තියෙන අයිල් එකේ යන ඕගොල්ලෝ බලන්නවත් නැහැ නේ. ඒ කියන්නේ සංයුක්ත වෙලා නැහැ, කනෙක්ටඩ් නැහැ. ඕගොල්ලන්ගේ අයිල් එකේ යනකොට ටින් අරවා තින ආ මේ පොලුස් තින් තිනවා අරවා තිනවා මේවා තින් තිනවා කියලා එන සංයුක්තයි නේද? ඒතර බල්ලෙක් පූසෙක් ඉන්නේ එක්කෙනා නම් අරකට එක්ක අර අයිල් එකත් එක්ක සම්බන්ධය පූසට හොඳ කෑමක් දෙනවා. පූසා සතුට වෙනවා, මාස් සතුට වෙනවා, අන්න ඒ වගේ නේද? එතකොට ඒක තමයි සංයුක්ත කියන්නේ. කාමේසු සංයුක්ත විහෙරති භාවිතෝ. භාවිත කරනවා කියන්නේ ඩෙවලොප් කරනවා, දියුණු කරනවා. දැන් ඕගොල්ලන් ගන්න හදන්නේ මොනවද මේ? හොඳම දැන් කෑම කාලා ඇති කර ගන්න හදන්නේ හොඳ රසයක් නෙනේ. වේදනාවක් නේද? එතකොට ඒ කියන්නේ ඒක සඳහා ඕගොල්ලෝ මේ හොඳම කෑම මේ ටින් එක නෙමෙයි. තව එක්කෙනෙක් කියන ওই ටින් එක නෙමෙයි, මෙන්න මේ ටින් එක. මේක තමයි හොඳ කියලා නේද? එතකොට එහෙනම් අර වේදනාගයන් එහෙම තමයි ඔයගොල්ලෝ දිනු කරන්න හදන්නේ. එතකොට කාමේස සංගීතෝ විහෙරති භාවිතෝ. භාවිත කිරීමක් කියන එක තියෙනවා, දිනු කිරීම. අජෝ සංඥා අල්ලගෙන ඉන්නවා. මොකක්ද අල්ලගෙන ඉන්නේ? භවය. එතකොට දැන් චේතනාවෙන් අපි ඔය භවය තමයි අල්ලගෙන ඉන්නේ. කාමයත් එක්ක සංයුක්තයි, කනෙක්ට් භාවිතා කරනවා, දිනු කිරීමක් කියන එක කරනවා, අල්ලාගෙන ඉන්නවා කියන එක. දැන් ඉතින් අපි ඔය තුන්වෙනි වචනේ පටන් ගන්නවා, අල්ලගෙන ඉන්නවා. චේතනාව භවය කියන එක අල්ලගෙන ඉන්නවා. මොනවද අපි දිනු කරන්නේ? මෙන්න මේ අගය. මොනවද? කබලින්කාර ආහාර, ඒ කියන්නේ රූප ආගය, වේදනා ආගය. මේ ටින් එකට වඩා අර ටින් එක කෑවනම් මේට වඩා හොඳයි, හොඳ වේදනා. චේතනා ආගය මොනවද? මේක ගන්න නම් මම මොනවද කරන්න ඕන? මේට වඩා හොඳ රස්සාවක් කළොත් අර හොඳ ටින් එක ගන්න පුළුවන් නේද? දැන් ප්ලේන් එක යනවා නම් ෆස්ට් ක්ලාස් එක යන්න පුළුවන් නේ, සැපයි නේද? ඒක සඳහා මම හොඳට ඉගෙන ගන්නවා හරි මොනවා හරි නේද? අන්න චේතනාව. එතකොට ਉਹ තමයි අපි දියුණු කරනවා කියන්නේ, ඩෙවලොප් කරනවා කියන්නේ. දැන් මොකද්ද මෙතන හැදිලා තියෙන්නේ? බලන්න මේකේ ෂේප් එක. කබලින්කාර ආහාරය, වේදනා, චේතනා. නිකන් මේක ටී කප් එකක් වගේ නේද? තේ කෝප්පයක් වගේ නේද? ඒ තේ කෝප්පෙට මේ හැන්ඩල් එකක් වගේ නේද මේ විඥානීය කියන එක? පේනවද ඒක? මේ හැන්ඩල් එකක් වගේ තමයි මෙතන අපි ලියාගත්තේ. මේ 1C කියලා නේද? ඒක හරියට නිකන් හැන්ඩල් එකක් වගේ. එහෙම නැත්නම් ඕකෙන් සෝස් පන් එක. දැන් බලමු මේ සෝස් පන් එක ඇතුලේ තියෙන මොකක්ද කියලා. දැන් චේතනායි වර්ථ දැක්වීම පළවෙනි වචනේට එන්න. කාමීසු සංයුක්තයි. කනෙක්ටඩ්. මොනවටද අපි කනෙක්ට් වෙලා තියෙන්නේ? භාවිතා කරන්නේ මේ දිනු කරන්න කනෙක්ට් වෙලා තියෙන්නේ මොනවද? රූපාගේ, වේදනාගේ, සංඥාගේ. එහෙනම් මේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? සංඥාව. දැන් මේ සංඥාව ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. බලන්න මෙතනින් සුබයි කිව්වා. මොකටද සුබයි කිව්වේ ඔයගොල්ලෝ? මල මුත්‍රා අසුචි ගොඩකට. අසුචි දිහා බලලා සුබයි කියන්නේ නැතෝ අසුචි ටික හැමෙන් වෙයිලා දිනකොට සුබයි කිව්වා නේද? වමනිටිකකට සුබයි කියලා කියන්නේ නැහැ. වමනිටික හැමකින් වෙයිලා දිනකොට බඩේ තියෙන වමනේ සුබයි කිව්වා. බොරුවක් නේද? පළවෙනි මුසා. ඊට පස්සේ ඊළඟට කිව්වා නිට්ටයයි කියලා. සුබයට නිට්ටෙක් ආවනම් ඒක සත්‍යයක්ද? බොරුවක් නේද? අර කටලට් තිනෝ කටලට් තිනවා කියලා ස්පර්ශ කරන්න පුළුවන් තාක්කන් අනේ නිත්‍ය කතාවර මිනිස්සු දිහා බලනවා. ඉතින් බලනකොට පොඩි කාලේ ඉතින් ලස්සනයි සුබයි කතාව පොඩ්ඩක් අපි හිත මෝඩකමට තේරෙනවා කියලා. තරුණ වුණාම තේරෙනවා කියලා. වයසට ගියාම නම් ගෞරවයක් කියන්නේ ආච්චි කෙනෙක් දිහා බලලා හරි සුබයි කියලා නේ. පේනවද? එතකොට Tamanට පේනවා මේකේ අර නිත්‍යභාවය කියන එක එකතු කළා තමයි අපි මේ කතාව කියන එක ඇති වෙලා තියෙන්නේ. ඒක සුබේට නිත්‍ය කවුනා දැන් මේ ඇඟිලි දික් කරාම කොහෙටද ගියේ? සඤ්ඤාව සුඛයි කියවනේ. එහෙනම් මේ බොරු දෙකකින් හැදිච්ච මේක සත්‍යයක්ද? බොරුවක්. එහෙනම් මේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? මොසාව, බොරාව, කිස් දෙයක්. කිසිම ගත පුත්තක් නැති දෙයක්. දැක්ක නේද සඤ්ඤාව මෙරුවක් කියලා එහෙම කිව්වා. සීල සූත්‍රේ පේනවද අර්ථේ? ගති උත්තක් ඇති දෙයක් නෑ. එහෙනම් පේනවා මෙයාට මේ මගේ මේ ටී කප් එක හිස්. මේ පුස් දෙයක් අරගෙන තමයි මම මේ විඥානේ හදන්නේ. ආන්න එක තේරිච්ච ගමන් ඒ මනුස්සයා සිත නතර වෙනවා. අනාශ්‍රෝ චිත්තේ. එතෙන් ඩාවට පස්සේ සිත දුවන්නේ නැහැ. ඔයගොල්ලෝ හරියට මේ ඔය කිව්ව කාරණා ටික බැලුවා නම් ඔය 1A 1B 1C 2A 2B 2C ඒක හොඳට අර පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. අර මාන්නේ නිසා එහෙම වෙන්නා උදේ අර බන්ට් එක හදලා ඇවිල්ලා මං කිව්වනේ මතකද? ඇවිල්ලා ඉන්නකොට තේකක් බොන්න කියලා ආවේ අර මනුස්සයාල රැවුලකුත් ආවාගෙන බුලත් අපි අක්කාලා දත් ටිකක් තියෙනවා මාත්‍ය හදපු එක ගැටුණායි කිව්ව ගම අපි දුවනවානේ නේද? ආන්නේ වගේ අර්ථයෙන් කල්පනා කරන් මාණියත් එක්ක සම්බන්ධයි අපි හැසිරෙන විදිය යන්නේ විදියයි. ඉතින් මම මෙතනින් පරිදීය විඳන් සෝකෙට යනකොට රූප කමලින්කාර ආහාරය ඉඳන් සංඥාවට එනවා. මම සෝකේ ඉඳන් දෝනස්සෙට යනකොට සංඥාව ඉඳන් චේතනාවට එනවා. අන්නේ අවස්ථාව තමයි හොඳට අපි විමසන්නේ. අර චේතනාවේ අර්ථ දැක්කේ මතක තියාගන්න ඕනි. කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතන. ඒතර චේතනාවේ අර්ථ දැක්කීමේ තුන්වෙනි වචනිය ගන්නවා අජෝ සංඥා. මොකද්ද මං අල්ලගෙන ඉන්නේ? භවය. ඒක සඳහා මම මොනවද වැඩි දියුණු කරගන්නේ? රූපාගය, වේදනාගය, චේතනාගය කියන එක. මේවා තමයි මම දියුණු කරන්න හදන්නේ. ඒකමනේ අපි කරන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඕවා තමයි ඕගොල්ලෝ කරන්නේ. මේ රස්සාවට වඩා තව හොඳ රස්සාවක් ගන්න හොඳට ඉගෙන ගන්න ඕනේ, චේතනා ගන්න ඕනේ. ඕවා තමයි මේ හොඳ වේදනාවක් හම්බ වෙනවා කියලානේ, දුක ඇති වෙනවා කියලා නෙමෙයි. එතකොට ඒක සඳහා මම භාවිතා කරන්නේ මේ රූප, වේදනා, සංඥා. මේවා භාවිතා කළා තමයි මේ කතාව ඔක්කොම සිද්ධ කරගන්නේ. ඉතින් මේක බැලුවා මාන්ත්‍රයට පේනවා මේක පුස්සක් නේ. මේ පොහු දෙයක් අරගෙන තමයි මම මේක හදන්නේ. විඥානයක් හදන්නේ මේ හැන්ඩල් එක. සීතක පාට නතර වෙනවා. ඔබ දැක්කු ගම අනාශ්‍රව චිත්ත යන්නේ ඒක තමයි බුදුහාමුදුරු තුන්වෙනි කාණ්ඩේ කිව්වේ. ඒකදී ආවිල්ලා ආකින් චන්නායතන ඒ විදිහට යා ඉන්නවා කියලා. එහෙනම් අපි ඊළඟ සූත්‍ර ඉදර කොටසට යමු. මහණේ නැවත අනිකක්ද කියමු. ආර ශ්‍රාවකතේ මෙසේ සංකල්පනා කරයි. මෙලෝ යම් කාමියෝත්තෙත්ද පරලෝ යම් කාමියෝත්තෙත්ද මෙලෝ යම් කාම සංඥාවෝත්තෙත්ද පරලෝ යම් කාම සංඥාවෝත්තෙත්ද මෙලෝ යම් රූපයෝත්තෙත්ද පරලෝ යම් රූපයෝත්තෙත්ද මෙලෝ යම් රූප සංඥාවෝත්තෙත්ද පරලෝ යම් රූප සංඥාවෝත්තෙත්ද යම් කම්පා නෝන ධාන සංඥාවෝත්තෙත්ද යම් ආකින්චඤ්ඤායතන ධාන සංඥාවෝත්තෙත්ද මේ සියලු සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද යම් මේ නිව සංඥා නාසඤ්ඤායතන සමාධියක් වේද ඒ ශාන්තය ඒ ප්‍රණීතය මෙසේ පිළිපන්නා වූ ඒ බෞල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත නිව සංඥා නාසඤ්ඤායතන හේතුවේ පාදී පැහැදීම ඇති කල්ලි මේ භවයේම නිව සංඥා නාසඤ්ඤායතන සමාධියට හෝ වැමිනි ප්‍රඥාවෙන් හෝ මිදේ ශාරීරියාගේ මිදීමේ මරණින් මත යම් කාරණකින් ඔහුගේ උත්පත්ති සිදුවන විපාක විඥානි කුසල විඥාන්ට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ නිව සංඥා නාසඤ්ඤායතන සමාධියට හේතු වූ ප්‍රතිපදාවයයි කියන්නේ. එතකොට මෙතන මෙයා කල්පනා කරනවා මේ අර අත්තිනි ධානයේ සාකතෝ ඉති උනා වූ ආකින්චඤ්ඤායතන සංඥාව ඒව සම්පූර්ණයෙන් නැතිලා යනවන ඒතන් සන්තං ඒතන් පනිතා නිව සංඥා නාසඤ්ඤායතන කියලා. ඉතින් ඕගොල්ලන්ට මතකයි නේද අපි ඒවා ඉගෙන ගත්තා ওই තීන මිද්ද අවස්ථාවේදී මෝහෙන් ගත්ත තීරණ තමයි අපි ළඟ ඔක්කොම තියෙන්නේ කියලා නේද? ඉතින් ඒවා ඒ සංස්කාර ඒවා මගේයි කියලා ගන්නෙ නෑ ඒවා එපා කියලා කියලා තමයි ඒ පුද්ගලයා මේ නිව සංඥා නා සංඥායතට යන්නේ. ඔයගලන්ට මතක ඇති අපි ওই බඩු බාසුන් හැගේ කතාවෙන් ඔක පැහැදිලි කරලා බඩු බාසුන් හැට ලී කෑලි තුනක් හම්බ වෙනවා. දෙකක් හොඳයි එකක් ගුල්ලු ගහන. බාසුන් හැට කරගන්න දෙයක් තිබුණ නෑ. මේසේ හැදුවා හැදුවට පස්සේ පේනවා දකුණු පැත්තේ කකුලට තියෙන ගුල්ලු ගහපු ලී කෑල්ල. ඉස්සෙල්ල නම් බඩු බාසුන් නෑ. මේසේ ඇතුලෙන් ගහනවා. මම තමයි බාසුන් නෑ. අදපු දිනේ මේකයි කියලා. දැන් එයා මේසේ කුලාවක කඩාගෙන වැටෙන්න පුළුවන්. මේ ගුල්ලු ගහලා නිතින්නේ. එතකොට ඒ සංස්කාර මගේ කියලා ගන්නේ නෑ. ඒ ප්‍රමාණයට එයා සංඥාවේ අනිත්‍යභාවය දැක්කා. ලී කෑලි තුනම අනිත්‍යයි කියලා දැක්කේ නෑ. එයා දැක්ක ලී කෑලි දෙකක්. හොඳයි එකක් ගුල්ලු ගහලා. නේද? එතකොට යම් කිසි ප්‍රමාණයක අනිත්‍යභාවය දැක්කලා තමයි එයා ඒ නිව සංඥා නා සංඥායතනිය කියන එකට ගියේ. එතකොට ඕකෙදී පෙන්වන්න පුළුවන් ඔය විඥානීය කියන එක සකස් වෙනකොට ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ බෙල් එක නේද? බෙල් එක තියෙන්නේ පන්සලේ. ආන්නේ බෙල් ෂේප් කර්ව් එක තියෙනවනේ. බෙල් එක කර්ව් එකක් වගේ තියෙන එකට නෝමල් කර්ව් කියලා කියනවා නේද? එතකොට ඔය ඒ කර්ව් එකක් වගේ තමයි ඔක සකස් වෙන්නේ. අපි හිතුවා මෙන්න මෙතනින් මේ වේදනාව ඉදන් මෙහෙම චේතනාව දක්වා ගිහිල්ලා මෙහෙම පල්ලයට බහගෙන යනවා කියලා නේද? නිකන් බෙල් ෂේප් කර්ව් එක අර්ථයක් තියෙනවා මෙතන අදලුවාම නේද? එතකොට මේ වේදනාවක් කියන එක ඔයගලන්ට මෙහෙම ඒ බෙල් එකේ විඥානේ ඔන්න සකස් වෙනවා. ඒ කියන්නේ අර මම කැකිලි මාළුවක් කතාවක් කිව්වේ. මම අද කැකිලි මාළුවක් කනකොට ඔන්න මට පොඩි වේදනාවක් දැනුණා. ඕකත් එක්ක මම නිකන් ඉන්නවා. මම ගේනවා නේද? මේ වගේ මම පොඩි කාලේ කාපු එක කොච්චර රහද ආන් බන් මගේ පීක් එක. ඒ කියන්නේ මගේ බෙස්ට් වේදනාව නේ. කැකිලි මාළුව නිසා මට ඇති වුණා වූ බෙස්ට් එක මම ගේනවා. අන්න අර බෙල් ෂේප් කර්ව් එකේ පීක් එක උඩම තැනට අපි ආවා. මගේ මාන්නේ නේද ඒක කරන්නේ. ඉතින් දැන් බලන්න මම දන්නවා නම් මේක කවදාවත් මට ගන්න බෑ. මේ ටේස් බඩ්ස් ගිහිල්ලා මේ මිනිසුන් රෝ යන්න බැරි ගම නෙමෙයි ටේස් බඩ් ගිහිල්ලායි කියලා දන්නවා නම් මම ඕක ගේන්න යන්නේ නේ. මගේ නොදන්නා ගම නිසා තමයි අර මාන්නේ අර කටවන්නේ නේ. ඔගේ බෙස්ට් එක ගෙනා. ඉතින් ඊට පස්සේ ඔක බහලා යනවා කියන එක තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ අවස්ථාව මේ මාන්නේ කතාව තමයි මේක පෙන්වන්නේ. ඒ කියන්නේ ඔක මේ විඥානීය සකස් වෙනකොට දැන් අපි මෙතනින් පෙන්වුවා. ඉතින් විඥානීය කියන එක ධාරාවක් නේ කර වතුර පාරක් යනවා කියලා හිතන්න ඔර ඇල්ලක් වාගේ. ඉතින් රැල්ල උතන ඇතිවිලා නිකන් ඉන්නේ නැහැ. එයා ඊට පස්සේ මේ පැත්තට යනවා නේ. ඉතින් මෙතනත් තාපව රැල්ල කියන එක තියෙනවා. ඉතින් ඉතින්ද ගත්තා මෙතන මගේ මම බෙස්ට් එක ඇවිල්ලා තියෙනවා. ඒ විඥානීය කියන එකේ. ඉතින් ඕක තමයි මේ මාන්නේ. එතකොට ඒ කර්ම විඥානය කර්මය නිසා ඇතිවුණු විඥානය. මතකද අපි ඉගෙන ගත්තා විඥාන ආහාර පාර ඉගෙන ගන්නකොට පුත්තමාංශ සූත්‍රයේ බුදුහාමුදුරු කියන්නේ ඒක තමයි ඔය පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් මේක වදාලාම ආයුෂ්මත් ආනන්ද හාමුදුරුව භාගතුන් වහන්සේට කියන මේ සූත්‍ර දේශනාවට අපි ආභාගිව ස්වාමිනී මේ ශාසනයේ මහානතමේ මෙසේ පිළිපන්නේ වේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් කර නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවත්නේ. දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමිනී මහානදම් පිරිනිවේ. බලන්න ආනන්ද හැඳුරු හරියට දැනගෙන ඉඳලා තියෙනවා මේ බුදු හාමුදුරු කියවහම අර බෙල් ෂේප් කර්ව් එකේ කතාවනේ. ඒකනේ අර කර්මයක් ගැන කතා කරන්නේ. ඒතර බුදුහාම ආනන්ද හැඳුරු දන්නා මෙන්න මේක මේ බෙස්ට් එක ගෙනල්ලා මේ කර්ම කතාව තමයි මේ කියන්නේ කියලා. දැන් පේනවද ධර්මයේ නැති වුණා කියන එක ඔච්චර හොඳට විද්‍යාමාන වෙලා පේනවා අපිට. ආනන්දේ මේ ඇතම් මහණේ පිරුණම් පාන්නේ. මේ ඇතම් මහණේ පිරුණම් නොපාන්නේ වදාලා. ස්වාමිනී යම් හේකින් මේ ඇතම් මහණේ පිරුණම් පාන්නේ. මේ ඇතම් මහණේ පිරුණම් නොපාන්නේ. ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? ආනන්දේ මේ ශාසනීය මහණතමේ මෙසේ පිළිගන්නේ. මා විසින් පෙර කර්ම රස නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රස නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. එතෙ මේ උපේක්ෂාවට මමයි මාගේ සතුටුයි. මමයි මාගේ කියයි. මමයි මාගේයි තෘෂ්ණාවෙන් බැසගනි. ඒ කියන්නේ අභිනන්දති අභිවදති අජෝසායතිත්‍ත්‍ය අර උපේක්ෂාව ඇති කරගත්තා. මේව එකක්වත් මගේ නෙමෙයි කියලා. දැන් බෙලක් අය ආලෝකය එහෙම දැක්කම දැන් ආකාසඤ්ඤායතනෙ ගිහිලා විඥානඤ්ඤායතනට ගිහිලා ආලෝකය දැක්කම පොඩ්ඩක් ආ මේක හොඳයි කියලා අල්ලගෙන ඉන්නවන්නේ නේ. මගේ මනස හරි විශාල වෙලා තිබුණා. ආකින් චන්නායතන කියනකොට ෂා බොහොම හොඳයි. මම මෙහෙම ඉන්නවා කියලා නේ. ඒ කියන්නේ අභිනන්දති අභිවදති අජෝසාය තිට්ටති. එහෙම පුද්ගලයා නිවන් දකින්නේ නැහැ කියන එකයි බුදුහාමුදුරු කියන්නේ. ඒ උපේක්ෂාවට සතුරු වන්නා වූ මම යාදී කියන්නා වූ තෘෂ්ණාව බැස ගන්නා වූ උපේක්ෂාව විඥානීය අසුර කරන ලද්දේ. ඒ දැඩිකුට අල්ලා ගැනීමයි. ආනන්දේ දැඩිකුට අල්ලා ගැනීම සහිත වූ මහානතෙම පිරුණම් පාන්නේ නෝවේ. ස්වාමිනේ දැඩකට අල්ලා ගන්නා මේ මහානතෙම කුමක් දැඩසේ අල්ලා ගැනීම? නිව සංඥා නා සංඥායතනයි වදාලේ. ස්වාමිනේ මේ මහානතෙම නැයි දැඩකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගැනීම. ආනන්දේ මේ මහානතෙම නැයි දැඩකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්නී. ආනන්දේ යම් මේ නිව සංඥා නා සංඥායතනයක් වේද මේව නැයි දැඩිවල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා නේද? ඔගොල්ලෝ අහලා තියෙන වෙන කතාවක් නේ. අහලා තියෙන මේ මනුෂ්‍ය භවය තමයි හොඳම එක කියලා. එහෙමනේ අහලා තියෙන බුදුහාමුදුරු කියේ මොකක්ද? හොඳම භවය. නිවසඤ්ඤා නාසඤ්ඤායතනි. එතකොට මේක පින්නේ මොකද්ද? අර බෙල් ෂේප් කර්ව් එකේ අර උඩ කතාව බෙස්ට් එක නිකන් ඒක ආවා. ඉතින් ඒකේ අර කර්මයේ කර්ම විඥානය කියන කවි රතන පැහැදිලි වෙනවා. දැන් ඉතින් මෙයා මේක අල්ලගෙන ඉඳලා නේද? ඒක නිසා එයා පිරුණම් පාන්නේ නැහැ. ඒක අල්ලගන්නේ නැත්නම් එයා පිරුණම් පානවා කියන එක. ඉතින් ඔය දැන් ඔය මං කිව්වේ මිනිස්සු හරියට වරදවා ගන්නවා කියලා. ඉතින් මේ මනුස්ස භවය තමයි හොඳ කියලා. ඒක හරියට දැන් ඔය ටිකක් ලොකු මනුස්සේ බෝල ගහනවනේ. අපි හිතමු මේ මොනවා හරි ඔය ගොල්ෆ් හරි ගහනවා කියලා. ඉතින් එහෙම ලොකු චෑර්මන් කෙනෙක් හරි ඉන්නවා දැක්කම ඔය තව මනුස්සෙක් කරන්නේ අම්මෝ කොහොම හරි මේ ක්ලබ් එකට ඇතුල් වෙන්න ඕනේ කියලා ඉල්ල කොහොම හරි ඒක ඇතුළට රින්ග ගන්නවනේ. රින්ගගෙන ඊට පස්සේ ඉතින් කියනවා ඔහු මේ අර චෑර්මන් කෙනෙක් ගැන හරි කවුරු ලොකු එක්කෙනෙක් ගැන තව එක්කෙනෙක් කතා ආව මන් දන්නු මේ අපිත් එක්ක ගොල්ෆ් ගහනවනේ අපේ මේ යාළුවා ඒ වගේ නේ. ඒ කියන්නේ තමන් අර අරයව දාගෙන මෙයා විශ්වාස නේ. ඒ වගේ තමයි මේ මනුස්සයා මං කිව්වේ ඒ පල්ලෙහා බොඩොම් එකට වැදිලා ඉන්න මනුස්සයා තමයි. මනුස්සයාට තමයි මාන්නිය අධිකම නේ. එතකොට එයා මොකද්ද මේ මාන්නිය ඇති කරගන්න මේ මනුස්සය ඇති කරගෙන තියෙන්නේ අන්තිමට? මේ තථාගතයන් වහන්සේ අර්චයා මුණ දාගත්තා වගේ තථාගතයන් වහන්සේ තමයි ක්ලබ් එකට දාලා තියෙන්නේ. වීතරාග වීත දෝෂ වීත මොහ වෙච්ච බුදුහාමුදුරුවන්ව දාගෙන තමයි මේ මනුස්සයා කල්පනා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඉපදෙන්නේ මේකෙනි. මේක තමයි හොඳ මේක කියලා නේද? එතකොට නිකන් පොඩ්ඩක් ප්‍රඥාවෙන් හිතලා බලන්න ඇයි බුදුහාමුදුරුවෝ මේක ඉපදෙන්නේ? හිතන්න බලන්න තදා දැන් අකනිට බ්‍රහ්ම ලෝකෙත් මගපල් ලබන්න පුළුවන් රහත් වෙන්නත් පුළුවන් නේද? මහා ප්‍රඥාවන්තයෝ ඉන්නේ කොහෙද ලෝකේ? අකනිට. එතකොට බුදුහාමුදුරුවෝ බුදු වෙන්න බැරිද? නමුත් බුදුහාමුදුරු මේ ලෝකෙට එන්නේ මේක බැලන්ස් කරන්න. බලන්න බුදුහාමුදුරු දිව්‍ය ලෝකෙ උපන්නා නම් ඒකේ පහළ වුණා නම් මේ මනුස්සයාට මොකද වෙන්නේ? උඩ පහින්න තමයි වෙන්නේ නේ. ඔබ දිව්‍ය ලෝකයන් නමුත් දෙවිවරුන්ට බ්‍රාහ්මයන්ට මෙතෙන්ට එන්න පුළුවන්. ඒක නිසයි මේ භූමිය තෝරගන්නේ. මේ මනුස්ස ලෝකයේ කියන එක. මේක බැලන්ස් කරන්න එන්නේ. එතකොට ඒක ඉතින් අර ඒක වරදවා වටහා ගත්තා. මේ බුදුහාමුදුරු වෙන්නේ ශ්‍රේෂ්ඨම භවය. නිවසඤ්ඤා නාසඤ්ඤා යතනි කියන එකයි. ආනන්ද මේ ශාසනයේ මහානතෙන් මෙසේ පිළිපන්නේ මේ පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකළේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේ. දැන් යම් පඤ්චස්කන්ධයක් වේදේ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද හිතේ මේ උපේක්ෂාවට මමේ මාගේ සතුට නොවේ. මමේ මාගේ නොකියයි. ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටි ඒ උපේක්ෂාවට සතුට නොවන්නම් මමේ මාගේ නොකියන්නා ওই බැසගෙන නොසිටනා ඕගේ සිත ඇසුරු කරා වූ විඥානය නොවේ. ඒ දැඩි කොට අල්ලා ගැනීම නොවේ. ආනන්දය දැඩිව අල්ලා ගැනීම නැත්තව් පිරුණම් පාන්නේ කියලා කිව්වා. ඉතින් ඒ කියන්නේ අර අල්ලගන්නේ නැහැ නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ටිති කියලා තමයි එහෙම ගන්න. යන්නේ පුද්දලේ පිරුණම් පානවා. පර ආනන්දාමුරු බවසන ස්වාමිනි ආචාර්ය ස්වාමිනි අද්භූතේ. ස්වාමිනි ඒ සමාපත්තිය ඇසුරු කොට භාගතුන් වහන්සේ විසින් ඕගයන්ගේ ඊතර කිරීම වදාරනදී. ස්වාමිනි ආරෝ විමුක්ෂේ කවරේද? ආනන්දේ මේ ශාසනයේ ආරශාවතින් මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්තේද්ද පරලෝ යම් කාමයෝත්තේද්ද මෙලෝ යම් කාම සංඥාවෝත්තේද්ද පරලෝ යම් කාම සංඥාවෝත්තේද්ද මෙලෝ යම් රූපයෝත්තේද්ද පරලෝ යම් රූපයෝත්තේද්ද මෙලෝ යම් රූප සංඥාවෝත්තේද්ද පරලෝ යම් රූප සංඥාවෝත්තේද්ද යම් කම්පාන වුණ ධ්‍යාන සංඥාවෝත්තේද්ද යම් ආකින්චනායතන සංඥාවෝත්තේද්ද යම් නිවසඤ්ඤා නාසඤ්ඤායතන සංඥාවෝත්තේද්ද මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කෙනින් දැඩිසේ අල්ලා ගැනීම නැතුව චිත්‍යාගේ යම් විදීමක් වේද ඒ අමෘතය නම් වේ කියලා තථාගතයන් වහන්සේ පවසනවා. එතකොට දැන් මේක පෙන්වන්න පුළුවන්. දැන් ඔය මේ 2B ඩයග්‍රෑම් එක මේකම පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා දැන් අපිට උනේ මොකද්ද? පරිදේවින්දන් සෝකෙට එනකොට අබලින්කාර ආහාරින්දන් සංඥාව දක්වා නේද? ඒ කියන්නේ මොකද්ද? මේක හරියට මේක වටේට දුවනවා. මේක ෆ්‍රේම් එකක් වාගේ. කබලින්කාර ආහාරේ දැන් මෙතන ස්පර්ශින් ජැක් එක ගැහුවා මේ පැත්තට ආව නාම රූපෙන් ජැක් එක ගැහුවා මේ පැත්තට ආවා. ওই විදිහට ඇවිල්ලා මේ පැත්තෙන් අර කාම සංඥාව කෙවි උද්දච්චය තියෙන්නේ මෙහි. මේ පංච නීවරණයන් මේ දුවන්නේ. මෙතන කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන විද්ද විදිහට තමයි මේක යන්නේ. මේ පැත්තෙන් උද්දච්චය මේ පැත්තෙන් ආව පල්ලෙහට ආව. පල්ලෙහෙන් අර අවිද්‍යා ආශ්‍රයෙන්ද කාමාශ්‍රයට ආව විචිකිච්ඡාවෙන් තමයි එතන ජැක් එක ගහන්නේ මේ පැත්තට දුවන්නේ. ගිහිල්ලා ඉතින් අපි රාගසල් කාමාශ්‍රයෙන් රාගසල්ලියට ඇවිල්ලා රබලින්කාර ආහාරයට ආපහු යනවා. මේ කියන්නේ මේක ධාරාව මෙහෙම යනවා නේද රවුමට. මෙහෙම ධාරාව යනකොට මේ චේතනාව තියෙන තැන පල්ලෙහාට යමක් බහිනවා. ගිහිල්ලා යා හැංගෙට. ආනුයි මමුනි හැංගිලා ඉන්නේ මේ තැන යට. ඒ දෙන්න හැංගිලා ඉන්න අවස්ථාව මේ පෙන්වන්නේ. ඒ කියන්නේ මේක හරියට ওই බ්ලොටින් පේපර් එකකට ඕගොල්ලෝ මොන හරි එකක් පුරනවා. ඉරුවෙන් පස්සේ ඒ තීන්ත ටික ගියේ තැන ඕගලන්ට හොයා ගන්න පුළුවන්ද? මෙන්න මෙතෙන්ටයි ගියේ කියලා. ඒක ඇතුළට ගිහිල්ලා හැංගිලා නේ. අන්න ඒ වගේ තමයි ඕගලන්ගේ සිංක් එකේ වතුර දැම්මහම වතුර ටික යනවා බව පේනවා. කුණු ටික යනවා බව පේනවා. කොහෙද යන්නේ කියලා නෑ නේද? ආන්න ඒ වගේ ඒවා ගිහිල්ලා හැංගිලා තියෙන මෙන්න මේක ඇතුලේ. එතකොට මේ එක එක දේවල්. ඒ කියන්නේ මේ රූප කාම කාම සංඥා. රූප රූප සංඥා. ඒ වගේ මේ ආකින්චන ආයතන නිව සංඥා නා සංඥා ආයතන මේවා ඔක්කොම සක්කාය ඕන් බොඩි මේ කස්ස ගිහිල්ලා අර විදිහට හැංගිලා තිබුණා වගේ කියන දෙක. එතකොට මේ සක්කායෙන් කවුරු හරි එම් මිදුණා නම් අන්නේ පුද්ගලයා ඒ අමෘතය අමෘතයට ගියා නිර්වාණයට ගියා කියන බුදුහාමුදුරුව පෙන්වනවා. ආනන්දේ මෙසේ වනාහි මා විසින් කම්පාන වුණ ධ්‍යාන සමාධියට හිත ප්‍රතිපදාව දේශනා කරනදී ආකින්ඥානායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනදී නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනදී ඒ සමාධිය අසල කොට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරනදී ආර විමුක්ෂය දේශනා කරනදී ආනන්දි ශ්‍රාවකයන්ට වැඩ කැමිතු අනුකම්පායත්තව ශාස්ත්‍ර විසින් අනුකම්පා වදවා කදිත යමක් වේද මා විසින් හේතුවට කරනදී ආනන්දේ මේ මුක්ෂ වූල වේද ශුන්‍යාගාර වේද ආනන්දි ධ්‍යාන කරව සමාධිය උපදව ප්‍රමාදනෝ පසු පසුතැවෙනවා මේතකොට අපි අනුශාසනා කියලා තථාගතයන් වහන්සේ වදාන භාගතුන් වහන්සේ මේක වදාලා සතුට සිත් ඇති ආනන්ද ස්ථිරයන් වහන්සේ භාගතුන් වහන්සේගේ වචනේ සතුටින් පිළිගත්තා කියලා මේක කියනවා. එතකොට මේක තමයි ආනිංග සප්පාය සූත්‍රයේ මේක කොහොමද අපි භාවනා කරන්නේ. මේ භාවනා කරන්නේ ඕගලන්ට ඉතින් ওই පළවෙනි කාරණාව ඕගලන්ට පැහැදිලිනේ. අභිජ්ජා ව්‍යාපාද සාරම්භ තමයි මේ කාම කාම සංඥා ඒ වයින් ඇති වෙන්නේ නේද. එතකොට නම් මන්නේ විදිහට කල්පනා කරනවා. දිට්ඨ ධම්ම කාම සංඥා සම්පරායක කාම සංඥා සූත්‍රයේ පළවෙනි ඒ දෙවෙනි පැරග්‍රාෆ් එකේ තියෙන එකෙන් ඕක පටන් ගන්න අපි නේද. මොකක්ද එයා කල්පනා කරන්නේ? මේවා ඔක්කොම මේකෙන් මට ඇති වෙන්නේ අර වචනිය ගන්නකෝ. පළවෙනි වාක්‍ය හොඳට මතක තියාගන්න. අනිච්චා භික්ඛවේ කාම තුච්ඡා මුසා මෝස ධම්ම මයා කතමේතම් බාලලාපන. ඔන්නේ වචනේ හොඳට සිහි කරා නම් ඇති. මේ කාමිය කියන එක අනිත්‍යයි. අපි ඒක තේරුම් ගත්තා. සකස් කළා තමයි ඒක හදාගත්තේ. සංකප්ප රාගෝ පුරිසස කාමෝ කියන නේද. එතකොට එතනින් අපි කල්පනා කරනවා මේක මේක තුච්ඡ දෙයක්. හිස් වෙච්ච දෙයක්. මෝස ධම්ම. මතකද මෝස ධම්ම නිබ්බාණං කියලා ඉගෙන ගත්තා. මායාවකින් කරන ලද්දක් වෙන්නේ. බාලයාගේ වචනයකින් සිදු වුණා. බාල ලාපන. ඒතර මට හැදිලා තියෙන දේවල් මේ විදිහට ඇතිලා තියෙන මේ බාලයා කරාපු දේවල් වලින්. අන්න එහෙම කල්පනා කරලා දැන් කල්පනා ගන්නවා. මේවෙන් ඇති වෙන්නේ අභිජ්ජා ව්‍යාපාද සාරංග කියන එක තමයි ඇති වෙන්නේ. එතකොට මම කරන දේවල් ඔක්කොම මායя දන්නවා. මේක ඇතුළේ ඉඳන්. අපි ඔක්කොම ඉන්නේ මායගේ කුකුල් කොටුව ඇතුළේ. මෙයා කල්පනා කරනවා මම මේ කුකුල් කොටුවෙන් එළියට පැන ගන්න. දුකයි කියලා දැක්කහම කොයි හරි ප්‍රදේශක ජීවත් වෙනකොට අනේ මෙහි ඉන්න එක නම් හරි දුකයි මම ওই වෙනත පළාතකට හරි යනවා කියලා යනවා නේ. ඒ වගේ මම මේ කුකුල් කොටුව ඇතුළේ ඉන්නේ නැහැ මම එළියට පැන ගන්නවා කියලා දැඩි ලෙස තමන් අදිෂ්ඨානියක් ගත්තා. ඒ අදිෂ්ඨානියෙන් තමයි අන්න පැන ගත්තේ. මම මේ මායාවේ කුකුල් කොටුව රහුවෙලා ඉන්නේ මම පැන ගන්නවා කියලා අදිෂ්ඨානයෙන් කරායින් පස්සේ සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම භාවිතා කළා නේ. මොනවද ඒ? ආර්ය අෂ්ටාංග මාර්ගයේ සත්බුද්ධංගයේ විරිය හතර නේද? ඔබට දන්නවනේ. ඒ විදිහට ඒව භාවිතා කරලා මේකෙන් එළියට පැන ගන්න. අන්නේ අදිෂ්ඨානිය මගින් එයාට එළියට යන්න පුළුවන්කම කියන එක උනවා. ඒ තමයි පළවෙනි භාවනාව නේද? අදිෂ්ඨානිය. දෙවියනේ මොකද්ද කියවේ? දැන් මෙන්න මේ 2B diagram එකත් එක්ක පෙන්නුවා. ඒකෙදි පෙන්නුවා මෙන්න මේ කතාවල් ඔක්කොම මේ කාම සංඥා ඇති වෙලා තියෙන මොකක් නිසාද? මෙන්න මේ රේඛාව දික් කරාම අපිට ඇවිල්ලා දිනන ඔන්න ඇඟිල්ල දික් කරලා පෙන්වන මේ රූපය. රූපේ නම් ධාතු. දෙවෙනි එකේ තියෙන ධාතු මනසකාරය. ඒක දික් කරලා තිනවනේ ඕගොල්ලෝ. මගේ නෙමෙයි කියලා මේ ධාතු වශයෙන් බලලා ඒක අයින් කරාම මේ කාම සංඥා මේව කතාව ලොක්කෝ ඒක යනවා. ඉතින් ගිහිලා ආකාස සංඥායතට එහෙම යනවා. ඊට පස්සේ යාට පේනවා මේ යම්කිසි වේදනාවක් එහෙම තියෙනවද? මේවා අභිනන්දනා කරන්න වටින්නේ නෑ. මේකේ අනිත්‍ය ස්වභාවය තියෙනවා. එහෙනම් අර ආකාස සංඥායතන ස්පර්ශ කරමින් ඇති වෙන වේදනාවේ අනිත්‍යභාවය කියන එක මෙයා දැක්කා. ඒක නෙමෙයි පෙන්වන්නේ. එතකොට මේ දෙක අනිත්‍යයි. එහෙමනම් මේක අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. නම් මොතෙන් මොකක්ද එන්නේ? මේ වේදනාවට නාබිනන්දති නාභියෝදති නාජෝසායතිත්‍ත්‍ති කියලා ගත්තාම විඥානං ඡායතනිය කියන එකට ඇවිනවා නේ. ඒක නෙවෙයි තුන්වෙනි කාරණේට වෙන්නේ. තේවත් ඔගොල්ලෝ කරලා තියෙනවානේ. ඊළඟට හතරවෙනි කාරණේට වෙන්නේ මේව ඔක්කොම නැතිවලා නිරුද්ධ වෙලා යනවනම් ඒතං සන්තං ඒතං පනීතං ආකින්චන්න යතන අර වේදනා කම්පිටිෂන් එක දිනන්න බෑ. ඒක මතකද අපි ඔක පැහැදිලි කරා. ඒ කියන්නේ මම කාලා කෑම කාලා පළතුරු ගෙඩියක් කාලා ඉන්න කියලා හදුවා මතකද? පෝතලියකදී මැරලා වැටුණා නේද? ව්‍යාධිය වෙලා මේකත් එක්ක ඉන්න බෑ. ඒ බාර එයා කල්පනා කරනවා එහෙමනම් මට බැරිද ධානයට ගිහිල්ලා ඉන්න? බෑ මම පළමු ධානය උඩ දෙවෙනි ධානය එක්කන ගිනු මට මොකද්ද ඔයා ඔය කරන්නේ විතක්ක ਵਿਚාරත් එක්ක නිවා කරන්නේ. මෙහෙම ගිහිල්ලා පෙනුණා මන්ට හැමතිස්සෙම පරාදයි. එහෙනම් මේ වේදනාවේ කතාව විදිහට දිනන්න බෑ. හැමතිස්සෙම කම්පිටිෂන් එක ආවා සාරම්භේ නේද? කම්පිටිෂන් එක ආවා පේනවා. අනේ පේනවා සාරම්භේ වැදගත්කම පලාස කර යන්නේ යා. ගිහිල්ලා කියනවා මේකට වඩා මේක හොඳයි. එහෙනම් මට දිනන්න බෑ. එහෙනම් මට මේ වේදනාව නිරෝධ වෙන එක මට හොඳයි. අනේ එහෙනම් ඒ වේදනාව ගැන සංඥා මානසිකාරයෙන් එහෙම මොකක්වත් නැතුව ආකින් චන්නායතන. අනේ ඒ අවස්ථාවේදී ඕගොල්ලෝ එන්න ඕනේ මෙන්න මේ ඩයග්‍රෑම් එකට නේද? දැන් මෙතන ආහකාරයේ මේක මතකද? භවයේ භෝගේ නිසා ආහකාරයේ ඇති වෙනවා කියලා මේක බලලා මේ කාංශ කණුවකින් කරකුණාම අපිට දැන් ආහකාරයේ මමංකාරයේ ඇති වෙනවා කියලා එක පෙන්නුවා. පුරුෂයෙන් ඉන්දිය නිසා ඇති වෙනවා ඒක පැහැදිලි කළා අපි. ඊට පස්සේ ඒ කාංශ කණුවකින් කරකුණායින් පස්සේ මෙන්න මේ වාක්‍ය තුන හොඳට බලන්න. මතකද? මේකද කිව්වේ ඒක? පෙර වූ මෝහේ දෝෂ සහිතව ජීවත්වීම පානාති පාතේ. ඊළඟ එක අපි ලියාගත්තානේ. දැන් අවිද්‍යාව ඒ කොළේ මොකුල් එක ලියාගත්තා. ඒක ලියා ගන්නකොට මනසට ගන්න එක අයෝනේ මේ අවස්ථාවේදී නේද? දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත්වීම අදත්තා දානි. පේනද අපි මැද්දෙන් පටන් ගත්ත වමටාව දකුණට ගියා. මැද්දෙන් පටන් ගත්ත වමටාව දකුණට ගියා. ඒකනේ අපි කලේ. එතකොට අදත්තා දානි. ඉතින් දැන් මෙතනදී හොඳට තමන්ට කල්පනා වෙනවා මේ පෙරෝ මොහේ කතාවෙද මම මේ ආකාස සංඥා ඇතිනි වාගේ එකක් අල්ලගෙන ඉන්න පුළුවන්. රෝගී සංඥාව මගේ කියලා ගත්තානේ. නේද? ඒක නිසා මට ද්වේෂය. ඉතින් ඒකෙන් පානාති පාතේ ආකාස සංඥායතන සංඥාවක් අල්ලගෙනවත් ඉන්න පුළුවන්. මතකද අදෝසේ අර්ථ දැක්කේ? අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේ පරිසහරණ අයං නතෝසෝ. අභ්‍යන්තරේ සමාහිත බවක් තියෙනවා. කියන්නේ ආකාස සංඥායතන අල්ලගෙනවත් ඉන්න පුළුවන්ද මට? බෑ. භවය අල්ලගෙන ඉන්නත් බෑ, භෝගය අල්ලගෙන ඉන්නත් බෑ, ඒවත් අතහැරලා ආකාස සංඥායතන අල්ලගෙන ඉන්නත් මට බෑ. එතකොට ඉතින් එහෙමනම් ඉතින් මට මට ජීවත් වෙලා ඉන්න නම් ඕනි, ඉන්න බැරි නම් මට මොකද වෙන්නේ? අර පොදු දෙඩි වේසට නේ ඉන්නේ නේද? එහෙමනම් අපෝපානාති පාති වෙනවද? මේමයි දවස් හතරේ වැඩසටහන සම්පූර්ණ මෙතෙන්ට සම්බන්ධයි. එකක්වත් හැලෙන්න නම් බෑ. ඊළඟට ගත්තාම දැන් අවිද්‍යාව. මොකද්ද දැන් අවිද්‍යාව? ලෝභ සහිතව ජීවත් වීම අදත් ආදානි. දැන් මං හිතන්නේ රස්සාවක් කරගෙන ජීවත් වෙලා ඉන්න එක තමයි හරි කියලා. ඒක තමයි මගේ දැන් අවිද්‍යාව. ඒකනේ අපි මේ යන්නේ සංසාරයේ විදියට. ඊළඟට ආපෝ කාමී වර්ධව හැසිරීම, කාම සංඥා වරසුබයි කියලා එහෙම ගත්තා. ඒකේ අබිනිවේෂය, ඒ ඇලීම කියන එක තියෙන. දැන් මෙන්න මේ ඒ කාරණා තුන අපි ලියාගත්තා. දැන් හොඳට මෙනෙහි කරලා බලනවා. මෙන්න මේ කාරණා තුන නිසා පරාමාස කාය ග්‍රන්ථි ඉඳන් සත්‍යාබිනිවේෂ කාය ග්‍රන්ථියට ඇදිලා යනවා. අර විඥාන ආහාර පාරේ භාවනාව පොඩ්ඩක් මෙනෙහි කරලා තමන් බලන මේක ලණුවක් දාලා ඇද්දා වගේ ඇද්දනම් මේක එනවා නේන්න අවිද්‍යාව ඉඳන් ගත්තාම නේ. පරාමාසයට ලණුවක් තියෙනවා අවිද්‍යාව හරහාම ලණුව ඉඳන් සත්‍ය ඇතුළේ ඉඳන් මනුස්සේ කදිනවා. ඇද්දයින් පස්සේ මේ මේක ඇදිලා එනවා මේක ඇතුළට. අන්න එහෙනම් මේක නිසා සිද්ධ වෙනවා. ඊළඟට ආපහු වෙනවා මෝහය නිසා මේක සිද්ධ වෙනවා. එතකොට ඒකට ඕගලන්ට මතක තියාගත්තා කි ලෝභ දෝෂ මෝහයේ මෝහජ පරිදාය. අර ලොකු බෙල්ට් එක තියෙන. ඒ මුළු බෙල්ට් එකම දාලා මම ඇදලා ගත්තා. එහෙනම් ආපෝ මේ පරාමාසය නෙමෙයි වම් අත පැත්තේ තියෙන ඔක්කෝම් බල් ටික ඇදිලා එනවා. එහෙනම් ඒ අවස්ථාවත් තේරෙනවා. ඉතින් මේක ලස්සන්ට තේරෙනවනේ මේ සංස්කාරයෙන් අල්ලගෙන අබිනිවෙසලා පරාමාසය මේකට ඇදෙනවා. එතකොට මේ තුන් ධර්මයන් නිසා ප්‍රසන් මොමන්ට් එකේ ආහුණින් මමුණේ එකට ඉන්නේ. මම මොකක්වත් මට කිසි දෙයක් හම්බුනේ නැහැ. මං ගියාර මිනිස්සේ කනකොට ඒ මිනිස්සගේ හුලම් පාරවත් වැදුනේ නැහැ මට. තේරුණාද? සුබයි. එන තමන්ගේ මෝඩකම කියන එක. අන්න සුබයි කියලා එක පාර්ටම ගත්තා. අර බල්ලා මස්කට දානකොටම දෝගෙන ගිහිල්ලා ගත්තා. ඉවල්ලලවත් බැලුවේ නැහනේ. එතකොට ඌට නම් හම් අරගෙන හපලවල්ලත් ඌට හම්බුන්නේ නැහැ නේද? එතකොට එක පාර්ට මේ පළවෙනි ප්‍රසන් මූමන්ට් එකේදී මේක මේ පැත්තට ඇදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක අනිත් පැත්තට යනවා. ඉදන් සත්‍යයට ආපු එක දැන් ඒක කොපි වෙනවා. යාපව පරාමාසයට ස්ටැම්ප් එක ගහලා අනිත් පැත්තට දැම්මවා. ඒක ප්‍රසන්ට් මූමන්ට් එකේ නෙමෙයි. ਉਹ අවබෝධ කරගන්නවා කියන්නේ මහ විශාල වූ ධර්මයක්. ඒක හොඳට උත්සාහ කරලා බලන්න. එතකොට ඊළඟට ඕගලන්ට පෙන්නනවා ආකින්චන් ආයතනෙට යන්න තියෙන ඊළඟ එක නේද? ඒක නම් අනිත්‍ය නම් දුක්ඛ නම් උපරණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවද? අර මගපල චිත්තේ නම් වුවාම කපාකටම මේ නැති ආකින්චන් ආයතනෙට යවනවා කියන එක තියෙනවා මගේ නෙමෙයි කියලා. ඊළඟට තුන්වෙනි කාරණේ කිව්වේ මොකද්ද? ටී කප් එකේ කතාව නේද? අර මමේ කියලා කවුරුත් නැත, කිසිවෙකු මගේ කියලා කතාවකුත් නැත කියලා කිව්ව තුන්වෙනි කාරණේ කිව්ව ආකින්චන් ආයතනට යන. ඉතින් ඒකට භාවනාවට ගත්තේ මේක නේ. මතකද? එයාගේ ප්‍රඥාව බොහොම අධිකයි. කොහොමද අපි ඒක බැලුවේ? අපි පරිදීවි ඉඳන් සෝකයට යනකොට කබලින්කාරාහාරේ ඉඳන් සංඥාවට යන. ඊළඟට සෝකී ඉඳන් දෝමනස්සයට යනකොට සංඥාව ඉඳන් චේතනාවට යනවා. ඊළඟට මං ආපහු මෙතන දෝමනස්සේ ඉඳන් ප්‍රීහේ විප්පයෝගයේ හරහා දුක්ඛයට යනවා කියලා මෙනෙහි කරන්න. එතකොට අන්නේ අවස්ථාවේදී මම මනෝ සංචේතනාවෙන් දන් විඥාණයට යනවා. ඉතින් අර පළවෙනි කාරණාවක් මං කිව්ව පරිදීවි ඉඳන් සෝකයට දෝනාර මං කිව්ව අර බන්ට් එක හදලා ආපු මිනිස්සයා කැඩුනහම කොහොමද යන්නේ? අන්නේ වගේ පොඩ්ඩක් හිතන්නේ එතන. මේ මාන්නේ එහෙම තියනවා කියලා. විශේෂයෙන් බලන්න ඔන්න මෙන්න චේතනාව තැනට ආවහම දැන් 1A 1B වෙලා ඉවරයි 1C වෙන්න ඉස්සෙල්ලා අවස්ථාව මොන කල්පනා කරන චේතනාවේ අර්ථ දැක්කේ මොකද්ද කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා එතකොට අජෝ සංඥා මං අල්ලගෙන ඉන්නේ මොකද්ද භවය ඊළඟට කල්පනා කරනවා මොනවද මම භාවිතා කරන්නේ දියුණු කරන්නේ ඩෙවලොප් කරන්නේ රූපාගය වේදනාගය චේතනාගය ඔන්න දැන් ටී කප් එක හැදිලා තියෙනවා දැන් බලනවා මම මේ ටී කප් එක ඇතුලේ මොනවද තියෙන්නේ දියුණු කරන්න නේද භාවිතා කරන්න මොනවද මේක ඇතුලේ තියෙන්නේ දැන් ඊළඟට මම සංයුක්ත වෙලා තියෙන රූපාගය වේදනාගය සංඥාගය මේක ඇතුලේ තියෙන්නේ මුසාව සුභයි කිව්වා අසුචි කොටකට සුභයි කිව්වා නිත්‍යයි කිව්වා සුභේට නිත්‍ය කවල සුඛයි කිව්වා මගේ කප් එක හිස් මේ පෝ සංඥාවක් භාවිතා කරලා තමයි මම මේ හැන්ඩල් එක හදාගන්නේ විඥානයේ හැන්ඩල් එක අන්න ඒක දැක්ක ගමන් එකපාරටම සිත නතර වෙනවා ඒක තමයි මේ තුන්වෙනි ප්‍රතිපදාවට කිව්වේ ඉතින් හතරවෙනි එකට බුදුහාමුදුරුවෝ ඊළඟට පෙන්නවා ඒ පුද්ගලයා නිව සංඥා නා සංඥායතනෙට යනවා කියලා ඒත් සංඥාවේ අනිත්‍යභාවය දැනගෙන නේද ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නයක් එහෙම ඇහුවා එතෙන්දි පෙන්නවා මේ එක්කෙනෙක් පිරුණම් පානු අනිත් එක්කෙනෙක් පිරුණම් පාන්නේ නෑ එයා ගිහිල්ලා උපේක්ඛාවෙන් අප්‍රමාණයට හරි ගිහිල්ලා මෙයා අල්ලගෙන හිටියා නම් මේක මගේ කියලා අභිනන්දති අභිවතති අජෝසාය තිට්ඨති කියලා ගත්තා නම් එයා පිරුණම් පාන්නේ නෑ එතකොට ශ්‍රේෂ්ඨම භවේ නිව සංඥා නා සංඥායතනිය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නුවා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ ඔක්කොම සක්කාය නේද මේ ඔක්කොම සක්කාය අර අපි කිව්ව විඥාන ධාරාව මේකේ ගලනවා ගැලුවාන් පස්සේ මේක ඇතුලින් ආහමවන ඉන්න තැන ගෙහින් හැංගෙනවා ඉතින් ඔන්න සක්කායක් හදාගත්තා මේ රූප වේදනාවන් අර කාම කාම සංඥා ධාන සාගත සංඥාව නිව සංඥා නා සංඥායතන මේ ඔක්කොම සක්කාය මේක සම්පූර්ණයෙන් ඉතුරු නැතුව නැති වෙලා යනවා නම් එහෙමනම් එතෙන් සම්පූර්ණ නිර්වාණයයි කියලා අමෘතයයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් මේ විදිහට මේ භාවනා කරගෙන යනවා. හඳයි එහෙමනම් අපි මිනිත්තු 5ක් විතර අරගෙන මේ වැඩසටහන කවුරුවත් කියලා දෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා නම් කාගෙන් හරි අහගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් අර වගේ කියලා දෙන්න නම් නැ මේක ස්පෙෂල්. තමන්ම මහන්සි වෙලා කරන්න එපා නේද? එතකොට නියත පහක් විතර අරගෙන මනසට දාගෙන පුළුවන් හැටියට අපි ඒ භාවනා කරමු.